හරි ප්‍රශ්න තියෙනවද මොනවාගේද? මේ තව සාකච්ඡා වුණේ අර අන්තිමට අපි ඇහුවා වගේ පැත්තක් කතා වුණාද? ඒ
ඇත්තම මේ රවි කතා වුණා. රවි ඉතින් යම්බුරට ගියේ නෑ ස්වාමීන් වහන්සේ. ස්වාමීන් දේශනා මම ගියේ.
අනේ
මට දැන් තේරුණා යම්බුරට ගියේ නැහැ කියලා. මට දැනුණා මොකද හැම දෙයකම ටච් කරගෙන ගියන්සක් යද්දී අපේ අජත්ත බහිද්ද උත්සාහ කළා ඒක ගන්න කොහොමද කියලා නමුත් කර අපි අර්ථකථනක් නැති යම්බුරට ගියේ නැහැ ස්වාමීන් වහන්සේට අර දුක. මොන විදිය කියලා දුන්නේ නැහැ කියලා මට හිතෙන මට මතක ඇටියෙක.
අපිලත් ඒක ඉච්චරම මේ අර ටිකක් වෙලා යනකම් ඒක මේ ඒකට අනුගත වෙන්න තියෙන අපහසු මේ පහසුවක් උන්නේ නැහැ. මොකද එදා දැන් දේශනාව අපි අහලා තිබුණ නැති නිසා රවි මහත්තයා අදත් ආමුදුරුව විනාඩි 20ක් විතරනේ පොඩි විස්තරයක් කළේ. ඒ විස්තරය ගැන ඊට පස්සේ කෙලිම ප්‍රශ්න වලට ගියේ සංක්ෂිප්ත මෙයක් හැටියට අපේ අර මගේ ළඟත් මේ මොකද්ද මේ කාරණාව කියන එක නැති නිසා කෙලින්ම අවතීර්ණ වෙන්න ටිකක් අපහසුුනේ. ඒක මේ වගේ වරදක් නෙමෙයි අපි එදා සහභාගී වෙච්ච නැති කමට.
පවිත්‍ර අපි අලුත් ටිකක් කතා කළා මේ පුළුවන් නම් මගේ ඔය අන්තිමට දාලා ඇති ආනාපාන සති සූත්‍ර සාකච්ඡාව. මේ ටිකක් අහුවත් හොඳයි මට හිතෙන්නේ. වෙන ද නැති පොයින්ට්ස් ටිකක් කතා කළා. ඒකේ
මොන විදිය දේවල් ටිකක්ද නිකන් සාරාංශයක් හැටියට කිව්වොත් ලඟ
හද ඔය එක පොයින්ට් එකක් තමයි අර ඔතේ තියෙන්නේ දීගං ආස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති මොහොම කියාගෙන ඇවිල්ලා සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සා මීති සික්කති කියලා වෙනස් වෙනවනේ. ඒ වෙනස් වීම ගැන ටිකක් කතා කළා. ඇයි කියලා. එතන විශේෂයෙන් ඔය අවධානය යොමු වෙන්නේ නැති තැනක් තමයි ඒකේ මුලින් අස්ස මීති පජානාති. දීගං අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජාන. අස්ස සාමීති පජානාති. කියන අස්සසාමීති කියන පාලි වචනේ ඊළඟට සික්කති එකේ ඉන්නේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සා මීති සික්කති.
ඕකේ මුලට ගියොත් අපි නිකන් මේ හැඳින්වීම හරියට ගියොත් එහෙම ඔතන දීගං වාසා රසං වා දෙකක් උදන්ට එකහු වෙන මූලික පරමාර්ථය මොකද්ද කියන එකක් වෙන නිකන් අපි නිකන් පටන් ගන්න මට මම මේ අහන්නේ.
ඔව්.
දීගං වාසහ රසං වා කියන කාරණා දෙක ඇතුල් වෙන්නේ මොන හේතුවටද? විදර්ශනා පැත්තකටද නැත්නම් සමාධියේ උපකාරී පිණිසද?
නෑ ඒක මන් දකින්නේ අර පජානාති එකත් එක්ක දැන් වර්තමානයේ දැනගන්නවා මේ දිග හුස්මක් තියනවා කියලා කෙටි හුස්මක් තියනවා කියලා. ඒක සමාධියේ හැදීමක් ඒ තියෙන්නේ. හිත විසිරි විසිරි තියෙන එක නවත්තන්න තමයි මේ මුල කෑලි දෙක දීලා තියෙන්නේ. එතකොට හුස්මටම අවධානය තියෙනකොට කෙනෙක් දැනගන්නවා ওই කරුණු ටික.
ඔව් ඒක ඒකට හුස්ම කියන එක දිහා බලන් ඉන්න තියෙන සිහිය ප්‍රගුණ වෙනවා. කොයි විදිහටද මේක පවතින්නේ කියන කමේ එල්ලීගෙනම ඉන්න ගතියක් තියෙනවා.
ඔව් ඒකෙන් කරන්නේ ඇත්තටම වෙන අරමුණු වලට හිත යන එක නවත්තන එක විතරයි. සමතයක් විතරයි.
එහෙමයි.
විදර්ශනාව පටන් අරන්නේ
නැහැ. ඔකේ විදර්ශනා පැත්තට ගම්බිහාරි හාමුදුරුව විස්තර කරනවා. දැන් දීගන්වා කියනකොට දැන් ඉස්සෙල්ලා උන්වහන්සේ කියනවා උස්මක් ගත්තා පිටකලා කියන එකෙන් පටන් ගත්තේ ඉස්සෙල්ලා පජා මේ ඉස්සෙල්ලා උස්මක් ගත්ත බව දන්නවා උස්මක් පිට ගත්ත බව දන්නවා දැනීමක් කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් හරහා විඥානයක් කියන
කාරණාවනේ.
එතකොට ඕක තව විශ්ලේෂණය කරා මේ දැනීම කියන එක දැනීම කියන එකේ පංච උපාදානස්කන්ධය කියන හඳුනා ගැනීම අපිට ග්‍රහණය කරගන්න තැනට තව තව විදර්ශනාවට ඇතුල් වෙනවානේ. මොකද සංගීතයේ පංච උපාදානස්කන්ධන දුක්කනේ අපි මේ දුකනේ තාම මේ ඔය එළෝගන යන්නේ පංච උපාදානස්කන්ධයෙන්.
ඔව්
එතකොට තව තව විස්තර කරනකොට දැන් දිග්ග කොට කියනකොට දෙයක් දික් වෙන්නේ දැනීම වල පරාසයක් දික්වීමක් කොටක් වෙන්නේ දැනීම් පරාසයක දැනීම් පොඩි 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 දැනීම් වල එකතුවක තියෙන අඩු බවක් සහ වැඩි බවක් කියන එකනේ නේද?
ඔව්.
එතකොට එතන සබ්බ කාය කිව්වහම දැන් කාය කියන එකේ පාලියප්පේ බැලුවත් කාය කියන එක මේ මගේ අදහසක් ලයි මහත්තයා හොඳේ මම නිවැරදි කරන්න මාව
හරි හරි
කාය කියන එකේ මේ අදහසෙන් බැලුවා කාය කියන එක කය කියන එකේ මේ 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 පාලි ඩික්ෂනරියෙම තියෙනවා කාය කියන එකට අදහස් දෙකක් මේ තේරුම් දෙකක් දීලා පළවෙනි එක කය the body කියලා එතකොට ඊළඟ කාය කියන එකේ අදහස දෙන්නේ දෙවනි තේරුම හැටියට සමූහය කියන අර්ථය. එතකොට සබ්බ කාය කිව්වහම එතන කයක් හැටියට උස්ම කයක් හැටියට අපිට හම් වෙන එක දෙයක්ත් තියෙනවා. සමූහයකින් තමයි මේක දැනීම් සමූහයකින් හම් වෙලා තමයි මේ කය කියන එක හටගෙන තියෙන්නේ කියන එක. එතකොට මේ අදහස් දෙක හොඳට ගැලපෙනවා එතන. සමූහයක් තමයි කයක් වෙලා තියෙන්නේ කියන අදහස. මේ මගේ අදහස. මම හිතන විදිහ.
ඒක හොඳයි. ඔය දැන් ඒ වුණාට ඔබතුමා දැන් සබ්බ කාය කියන එකට ගියා. ඊට කලින් අර දෙකේ තියෙන්නේ දීගංවා රස්සංවා කියන දෙක.
ඔව් දීගංවා රස්සංවා කියන එකේ ඔන්න සමූහයේ තියෙන ප්‍රමාණාත්මක බවනේ. එතකොට දැන් එතකොට විදර්ශනාව තුලින් සමාධියකුත් වෙලෙන අතරේ විදර්ශනාවකත් මෙතන පිහිටනවා. එතකොට මේ දැනීම් කියන එක පංච උපාදාන ස්කන්ධය කියන දැනීම අර දැනීම කියන එක මේ හට ගැනීමක තියෙන ආත්මීය ලක්ෂණය ඇවිල්ලා මේ ගොඩාක්කින් එකින් එකට පටිච්ච සමුප්පන්නව යන ගමනක් තමයි මේ දෙයක් හැටියට අපිට හම් වෙන්නේ. එහෙම පවතින දෙයක් නෙමෙයි. මෙන්න මේ ඇතිවීමින් නැතිවීමින් ඇතිවීමින් නැතිවීමින් සම්බන්ත නිරෝධ ධම්මං වෙමින් ඇතිවෙන යන පංච උපාදාන ස්කන්ධ කාරණා ගොඩකින් අපි මේ හැදිච්ච සමූහයකින් හම්බෙච්ච කයක් මේ උෂ්ම කයක් කියන කමේ තියෙන අර ස්වභාවයට තව තවත් අන්තර්ගත වීමක් නේද කියන එකයි.
ඔයකේ මුල ටික නම් හොඳට ආවා. අන්තිමට ආයේ මොකක්ද මේ තිබෙමින් නැතිවීමින් යන මොනවද ටිකක්
ගැන. තිබෙමින් නැතිවීම කියන්නේ මේ අර ෂණයක් තුල පංච උපාදාන ස්කන්ධ රූප වේදනා සංඥා සංකාර වලින් ඇහැක් ඉපදුනා. ඒ හේතුවකින් ඒක සම්බන්ත නිරෝධ ධම්මං. ඒ කාරණාව ඒ හේතුන්ගෙන් හටගත්ත ඒ ෂණේ හටගත්ත හිත ඉවරයි. ඒ හේතුන්ගෙන් තව එකක් ඇති වෙනවා. ඒ විදිහටනේ ওই සමෝහය හැදිලා තියෙන්නේ කියන එක මං කිව්වේ.
ඔව් එතන පොඩි අඩුවක් තියෙනවා. අර මුලින් කියපු ටික නම් හරි. සමූහය ඇතිවෙමින් නැතිවෙමින් පවතිනවා කියන එකේ අඩුවක් තියෙනවා. කමන්නේ අපි එතෙන්ට එමු. ඊට කලින් දැන් හොඳයි. ඔබතුමා කියපු පොයින්ට් එක දැන් මෙහෙම එන්නේ. දැන් අපි මම කිව්වේ සාකච්ඡාවත් අහලා බලන්න. එතන දැන් ඔය දීගංවා රස්සංවා කියන දෙක මූලික මට්ටමක්. අකද ඒ දෙකේ තියෙන්නේ අස්ස සාමීති පජානාති කියන එක. ඊළඟට සබ්ද කාය පටිසංවේදී කියන තැන එක වෙනස් වෙනවනේ. අස්සසා මීති සික්කති කියලා. දැන් ඔය ඉස්සෙල්ලා තේරුම් ගන්න ඔය පාලි වචන දෙක මොකද්ද කියලා. රස්සං ආස්සසන්තෝ රස්සං අස්සසා මීති. අස්සසා මීති කියන වචනේ සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති කියන එකයි. තේරෙනවද මේ වචන දෙකක් කියලා? අස්ස සිස්සාමීති කියන එකයි අස්සසාමීති කියන එකයි දෙකක්. ඒක පාලි වර නැගීමේ තියෙන ඥාති දෙකක්. එතකොට දීගං අස්ස සන්තෝ දීගං අස්සසාමීති කියන්නේ ඒක වර්තමාන ක්‍රියාවක්. එතකොට පජානාති කියන එක වර්තමාන සිද්ධිය. ඊළඟට සබ්දකායේ සික්කතියකේදී ඒක වෙනස් වෙනවා අනාගතයට. සබ්දකායේ පටිසංයේදී අස්ස සිස්සාමීති සිස්සා කියන එක ඉන්නේ අනාගතයට. ඒ ක්‍රියාව වරණගෙන ටික බලන්න පාළිවල. සිස්ස කියන එක එන්නේ අනාගතයට. එතකොට මේ සික්කතියක අනාගත කාලයට දාලයි එතනින් එහාට දිගටම තියෙන්නේ. අර පජානාති දෙක වර්තමානෙමයි. දීකං ආරස්සංවා කියන දෙකට පජානාති එක යෙදෙන්නේ වර්තමාන ක්‍රියාව. හරි. එතන හිතන්න ඕන තැනක් ඒක. ඒ පොයින්ට් එක අපි ගොඩක් සාකච්ඡා කළා. ඒකෙදි තමයි ඇත්තටම දැන් අපි දකින්නේ ඔන්න මුලින් පටන් ගන්නකොට මොකක් හරි දිහා බලාගෙන අපි හිත එකම් කරන්න ඕනනේ. ඒ මොකක් හරි දිහා බලනකොට අපි හුස්ම කියලා දෙයක් දිහා බලාගෙන තමයි හිත එකඟ කරන්නේ. ඒ හුස්ම දිහා බලා ඉඳීම තුල තාම ලෝකෙට ආйти. මොකද තියෙන හුස්මත් දිහානේ බලා ඉන්නේ. එතකොට ඒක දිගව හරි කෙටිව හරි දකින්නවා. හැබැයි තාම විදර්ශනෙට ගිහින් නැහැ. ලෝකෙන් එතර වෙන පැත්තක් දැකලා නැහැ. ඒකයි කිව්වේ එතන සමතේ විතරයි කියලා. හැබැයි ওই සික්කති එකේදී අනාගතයේ ශික්ෂණයක් එන්නේ. මොකක් කළොත්ද ඔකේ සමුදය වය දැක්කොත්. ඒක එනවා ඒක කියන්න කලින් මේ මේ අර කාය ගැන අදහස් දෙකක් පෙන්නුවනේ. ඒකත් ඇත්තටම ආනාපාන සති සූත්‍රයේ මේ අගට තියෙනවා මේ කාය ගැන කියලා. කායඤ්ඤ තරං කියලා එකක් තියෙනවා වචනයක්. ආනාපාන සති සූත්‍රයේ මේ මේක මේ මජ්ඣිම නිකායේ තියෙන ආනාපාන සති සූත්‍රය. මජ්ඣිම නිකායේ 3 වෙනි පොතේ උපරිපන්නාසකේ ඒකේ තියෙනවා ඒකේ මොකක්ද අනුපද වර්ගී උපරිපන්නාසකේ අනුපද වර්ගී තියෙනවා ආනාපාන සති සූත්‍රය. ඒතර අපි ඒ සූත්‍රය අරන් තමයි මේ මොකද සාකච්ඡා කරන්නේ. ඒකේ ගොඩාක් විස්තර තියෙනවා. එතකොට ඒකේ මුලින් එක එක ඒවා තිබිලා එක තැනක අහනවා මේ බුදුරජාණන් වහන්සේ මේ ආනාපාන සතිය වඩන්නේ කොහොමද සතර සතිපට්ඨානේ වැඩෙන විදිහට කියලා. කියන්නේ කතම් භාවිතාච භික්කවේ ආනාපාන සති කතම් බහුලී කතා චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති. එහෙම කියලා ඔය දීගං වායකේ ඉඳන් විස්තර කරගෙන යනවා. සබ්බකාය පටිසංවේදී ඊළඟට ඊළඟ එක මොකක්ද මේ පස්සම්බයං කාය සංඛාරං කියන තැනට එනකම් දීගං වා ඉඳන් පස්සම්බයං කාය සංඛාරං කියන එකට එනකම් කියලා කියනවා. පස්සම්බයං කාය සංඛාරං පස්ස සිස්සාමීති සික්කති. ඊට පස්සේ කියනවා කායේ කායනුපස්සී භික්කවේ තස්මින් සමයේ භික්කූ විහෙරති ආතාපි සම්පජානෝ සතිනා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. එතනම කියනවා කායේසු කායඤ්ඤ තරාහං භික්කවේ ඒවං වදාමි යදිදං අස්සාස පස්සාසං. කායේසු කායඤ්ඤ තරාහං ඒකේ සිංහල තේරුම මෙහෙම තියෙනවා මේ මහණෙනි මම මේ ආස්වාස ප්‍රස්වාස කාය කොට්ටාසයන් අතුරෙන් එක්තරා කාය කොට්ටාසයකයි කියන්නේ. කාය කොට්ටාසයන් අතුරෙන් එක්තරා කාය කොට්ටාසයකයි කියන්නේ මොකද්ද? ආස්වාස ප්‍රස්වාසය. තේරෙනවද? දැන් කාය කියලා මොනවා හරි ගොඩාක් තියෙනවා නම් ඒ වයින් එක කොටසක් තමයි ආස්වාස ප්‍රස්වාස. ඒ කියන්නේ උදාහරණයක් වගේ. මේක පැහැදිලිව තියෙනවා මේ කායේසු කායඤ්ඤ තරාහං කියලා. හරි. ඒකයි මේ මේ ආනාපාන සති සූත්‍රය හරි වැදගත්. ඔය අපි සාමාන්‍යයෙන් කතා කරන්නේ නැති තැන් ටිකක් තියෙනවා ඒකේ. කායේසු කායඤ්ඤ තරහං භික්කවේ එවං වදාමි යදිදං අස්සාස පස්සාස. ආයතෙන් ඒ ටික කියන්නේ මතක තියාගන්න. අර දීගංවා ඉඳන් දීගංවා රස්සංවා ඊළඟට සබ්බකාය පටිසංවේදී ඊළඟට පස්සම්බයං කාය සංඛාරං වෙනකන් ඔය ටිකට කියනවා කායනුපස්සනාව කියලා. ඒක අර කය කියන කොටස් කොටස් වලින් එක කොටසක් මේක කියලා. ඒ වගේම එතන ඉඳන් ඊළඟට පීතිපටි සංවේදී සුඛපටි සංවේදී චිත්ත සංකාරපටි සංවේදී පස්සම්බයං චිත්ත සංකාරං කියන තැනට එනකන් ටික පස්සම්බයං චිත්ත සංකාරං පස්ස සිස්සාමීති සික්කති. එතන කියනවා වේදනාසු වේදනානුපස්සී භික්කවේ තස්මින් සමයේ භික්ඛු විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. ඒ කියන්නේ එතෙන්ට එන කන්ටික වේදනානුපස්සනාව කියලා. පීති පටි සංවේදී ඉඳලා චිත්ත සංකාර. පස්සම්බයං චිත්ත සංකාරං. චිත්ත සංකාර ටික සංසිඳනකම් කොටස එන්නේ වේදනානුපස්සනාවට. එතනත් කියනවා අර වගේම කතාවක්. වේදනාසු වේදනාඤ්ඤතරාහං භික්කවේ ඒවං වදාමි යදිදං අස්සාස පස්සාසනං සාදුකම් මනසිකාර. එතකොට වේදනා කියන යම් කිසි දේවල් ටිකක් තියෙනවනේ අන්න ඒක එක කොටසක් තමයි ඔය කිව්වේ කියලා.
එතකොට මේ ටික අපි මේ දැන් විදර්ශනාවකටද අවතීර්ණ වෙලා තියෙන්නේ?
නෑ නෑ, ඔය මං දුන්නේ අර දැන් කාය කියන්නේ මොකද්ද, වේදනා කියන්නේ මොකද්ද කියලා ගැටලුවක් ආවනේ. හුස්ම කාය කියන්නේ මොකද්ද කියන එකට. ඒකට උත්තරේ උතන තියනවා කියලා මේ සූත්‍රෙම. එතකොට අර මේ කොටස් ගොඩක එකතු වද්ද නැත්තම් තව කතාවකුත් කිව්වනේ නේද? ඒකට උත්තරේ මෙතන තියෙනවා. කය කියලා අදහස් කරන්නේ මොකද්ද? මෙන්න මේ මේ අර ආස්වාසේ අර දීගං වායින්දං පස්සම්බයං කියනකම් කොටස තමයි කය කියන කොටස් වලින් එක්තරා කොටසක්. කය කියන කොටස තියෙනවා නම් ඒවෙන් එක්තරා කොටසක් තමයි එතෙන්ට එනකම් ඒ හුස්ම කියලා පනෝන ටික. හරි? එතන මේ දැන් මම තාම අර විදර්ශනා කතා කළේ නැහැ. ඒක එනවා, ඒකත් මේ සූත්‍රෙම තියලා තව. ඒක තමයි මේක හරියට දෙකක් කියන්නේ. දැන් ඊට පස්සේ යනවා. දැන් ඔය කිව්වේ ඕකේ ඊළඟට අර ඔකම දිගට යනවා. චිත්තානුපස්සනාව මේකයි, ධම්මානුපස්සනාව මේකයි කියලා එක එක කොටස් ටික වෙන් කරනවා. හරි? ওই විදිහටම. ඊළඟ පරිච්ඡේදයට යනකොට ඊළඟට අහනවා, දැන් ඔතෙන්ට යනකම්ගේ මේ සතර සතිපට්ඨානේ වැඩෙන්න කොහොමද මේක කරන්නේ කියලානේ. ඊළඟට අහනවා, ආයේ ප්‍රශ්න කරනවා. කතම් බහවිතාච භික්කවේ චත්තාරෝ සතිපට්ඨාන කතම් බහුලී කතා සත්ත බොජ්ජංගේ පරිපූර්ණෙන්ති. සත්ත බොජ්ජංග හැදෙන විදිහට මේක කරන්නේ කොහොමද කියලා ඔන්න ප්‍රශ්න කරනවා. එතෙන්දී කියනවා, යස්මින් සමේ භික්කවේ භික්ඛු කායේ කායනුපස්සී විහෙරති. එහෙනම් දැන් ආයේ කායනුපස්සී විහෙරති කියලා කියන්නේ. එතකොට ආයේ අර මුල කැලී ටිකට ගන්න ඕනේ අපි. ආතරපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං උපට්ටි තාස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුත්තා කියන කතාව එනවා. උපට්ටා උපට්ටි තාස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුක්ත. ඒ කියන්නේ මේ විදිහට කායනුපස්සනාව වඩාගෙන යනකොට ඔන්න සිද්ධ වෙන දෙයක්. මොකද්ද? කායනුපස්සී විරති ආතපි සම්පජානෝ සතිමා විනේ ලෝකේ අභිජ්ජා දෝමනස්සං උපට්ටි තාස්ස තස්මින් සමයේ සති හෝති අසම්මුක්ත. එකල ඔහුට මුලාන වූ එළඹ සිටි සිහිය ඇත්තේ වෙයි. එතකොට මේ කායනුපස්සනාව වඩාගෙන යනකොට සිද්ධ වෙන එකක් ඒක. උපට්ටිතාස්ස කියන්නේ එළඹ සිටි සිහිය, ඊළඟට අසම්මුට්ටා කියන්නේ මුලා නොවි. මේ දෙක ඇති වෙන්නේ යන කායනුපස්සනාව වඩාගෙන යනකොට. යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ උපට්ටිතාස්ස සති හෝති අසම්මුට්ටා සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්කුණෝ ආරද්ධෝ හෝති. අන්න එහෙම කෙනාට මොකද වෙන්නේ? සති සම්බොජ්ජංගය පටන් ගන්නවා. ආරද්ධෝ හෝති කියන්නේ පටන් ගන්නවා, ඒ කියන්නේ එළඹෙනවා. ඒක මම ආයෙ කියන්න, යස්මින් සමයේ භික්කවේ භික්කුණෝ උපට්ඨිතා සති හෝති අසම්මුට්ටා. ඒ කියන්නේ සිහියත් පිහිටලා හිටිනකොට අසම්මුට්ටත් වෙනකොට සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්කුණෝ ආරද්ධෝ හෝති. සති සම්බොජ්ජංගය පහළ වෙනවා. නැත්තම් පටන් ගන්නවා. ඊළඟට සති සම්බොජ්ජංගං තස්මින් සමයේ භික්ඛු භාවේති. සති සම්බොජ්ජංගෝ තස්මින් සමයේ භික්ඛුනෝ භාවනා පාරිපූරින් ගච්ඡති. භාවනා පාරිපූරින් ගච්ඡති වෙනවායි සති සම්බොජ්ජංගය ගැන. එතනම සෝ තථා සතෝ. සෝ තථා සතෝ ඔන්න ඔය විදිහට ඉන්නකොට සෝ තථා සතෝ විහෙරන්තෝ. දැන් ඔන්න සති සම්බොජ්ජංගේ එක ඉන්නකොට සෝ තථා සතෝ විහෙරන්තෝ තං ධම්මං පඤ්ඤාය. තං ධම්මං පඤ්ඤාය. හරිද? ඒකේ ධර්මතා නුවණින් පවිචින්ති පවිචියති පරිවීමංසං ආපජ්ජති කියලා වචන තුනක් දෙනවා. පවිචින්ති පවිචයති පරිවීමංසං ආපජ්ජති. යස්මින් සමේ භික්කවි භික්ඛු තථාසතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචයති පරිවීමංසං ආපජ්ජති. ධම්ම විචය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. එතකොට එයාට ධම්ම විජය සම්බොජ්ජංගය පහළ වෙනවා. මොනව කරනකොටද? මේ නුවණින් ඒ ධර්මය, එතන තියෙන ධර්මය තන් ධම්මං පඤ්ඤාය නුවණින් පවිචින්ති පවිචයති පරිවීමංසං ආපජ්ජති. ඒ වචන තුන සිංහලෙන් දීලා තියෙන්නේ ඒ ධර්මය නුවණින් සොයයිද, පරීක්ෂා කරයිද, විමසීමට පැමිණෙයිද. සොයයිද, පරීක්ෂා කරයිද, විමසීමට පැමිණෙයිද. පවිචින්ති පවිචයති පරිවීමංසං ආපජ්ජති. යස්මින් සමේ භික්ඛවි භික්ඛු තථාසතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචයති පරිවීමංසං ආපජ්ජති. ධම්ම විජය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ ආරද්ධෝ හෝති. ධම්ම විජය සම්බොජ්ජංගය පහළ වෙනවා, නැත්තම් පටන් ගන්නවා. ධම්ම විජය සම්බොජ්ජංගං තස්මින් සමේ භික්ඛු භාවේති. ධම්ම විජය සම්බොජ්ජංගෝ තස්මින් සමේ භික්ඛුනෝ භාවනා පාරිපූරින් ගච්ඡති. එහෙම පහළ වුණ කෙනා ඒ ධම්ම විජය සම්බොජ්ජංගේ භාවනාව පාරිපූර්ය දක්වා යනවා, සම්පූර්ණ කරගන්නවා කියන එක. ඔන්න ඔතන ඔන්න ඔය කරුණ. දැන් මේ තන් ධම්මං කියන්නේ අපිට අර කය කියලා ගත්තු හුස්ම කොටස. ඒක තමයි ඔය සබ්බ කාය කියන එක. එතකොට ඒක
ඔතන දැන් මේ දැන් එක කාරණාවක් දැන් ඔතන යටින් යන අවබෝධයේ තියෙන ස්වභාවය මේ එක කතා කළොත් දැන් ඉස්සෙල්ල දැන් ඔය මේ බොජ්ජංග ධර්ම හරියට එනකොට අපි සම්මා සමාධියක ඉන්න මට්ටමකට ඇවිල්ලා නේද? සම්මා සමාධියක ඉන්නේ බොජ්ජංග වැඩෙන්නේ. නමුත් අපි ඉස්සෙල්ලා පටන් ගත්තේ අපි ලෝකේ සමාධියකින් පටන් ගත්තේ.
හරියටම හරි.
ඔතන ටර්නින් පොයින්ට් එක, ඔතන හරියටම චේන්ජින් පොයින්ට් එක ඔතන.
ඒ චේන්ජින් පොයින්ට් එක තමයි ඔය සබ්දකාය කියන තැන. පජානාති ඉඳලා සික්කති මාරු වෙන්නේ එතන. දැන් ඒකයි මං කියේ, පජානාති එකේ ලෝකෙට ඇයිති සමතයක් විතරයි. හරි, සාමාන්‍ය ඕන කෙනෙකුට දැනගන්න පුළුවන් දීගංවා රස්සංවා කියන තැන. හැබැයි සබ්බකාය එනකොට එතනින් එහාට ගැඹුරට දැන් මේ ශාසනයේදී බලන්න තියෙනවා. ඒ ටික තමයි මම මේ ධම්ම විජයකේදී පෙන්නුවි. දැන් මේ ධම්ම විජය කායනුපස්සනාවෙන් ධම්ම විජය ගන්න හැටි මේ කියන්නේ. හරි, එතකොට ඒ කොටසේ දැන් මෙන්න මේ විදිහට කළොත් තමයි ඔය හින්දා තමයි දැන් අර මං ඉස්සෙල්ලම කිව්වි ඊට කලින් තියෙන වර්තමානයේ හුස්ම දිහා බලා ඉන්න එක. හැබැයි දැන් තියෙනවා මේක නුවණින් මෙනෙහි කිරීමක්. තන් ධම්මං පඤ්ඤාය පවිචින්ති පවිචයති පරිදීමංසං ආපජ්ජති. මේක හොයන්න ඕන, නුවණින් හොයන්න ඕන, පරීක්ෂා කරන්න ඕන, විමසීමට පැමිණෙන්න ඕන. දැන් වෙන වැඩ ටිකක් එතන තියෙනවා. ඒක තමයි අපි අනිත් පැත්තෙන් ගන්න තියෙන්නේ. ඔන්න දැන් සමුදය බලන්න තියෙනවා, වය බලන්න තියෙනවා, මේ හුස්ම කය කියන එකේ. එතෙන්දි තමයි අර ඔබතුමා කියාගෙන ආපු ටික එන්නේ. ඔය හුස්ම කය කියලා පෙනෙව්වේ මොකද්ද? එතකොට මේ දිග හුස්ම කෙටි හුස්ම කියලා පැනෙව්වේ මොකද්ද කියලා ඔන්න දැන් නුවණින් විමසනවා. දැන් මුළු හුස්මම අරගෙන විමසන්න ඕන. දිග හුස්මක් කියලා සබ්බකායනේ. එතකොට දිග හුස්ම කියනකොට හුස්ම පටන් ගත්තු තැන ඉඳන් ඉවර වෙනකන් දැනගන්න එපැයි දිග හුස්ම කියලා කියන්නේ. එතකොට මේ දිග හුස්ම කියලා කියවපු සබ්බකාය කියන්නේ මොකද්ද? ඔකේ එතකොට සමුදේ වය හොයන්න තියෙනවා. එතකොට සමුදේ හොයද්දි තමයි ඔය හුස්ම කිව්වේ මොනවද? මේ දැනීම් ගොඩකටනේ. කාය ස්පර්ශෙන් දීපු දැනීම් ගොඩක් එකතු කරලා නේද අපි දිග හුස්මක් කියලා කිව්වේ? නැත්තම් කෙටි හුස්මක් කියලා කිව්වේ? එතකොට ඒ එකතු කළේ කවුද? ඒක ක්ෂණේ දැනීම ගත්තොත් දැනීමක් විතරයිනේ. එතන හුස්මක් කියලා දෙයක් නැහැනේ. එතකොට පේනවා නේද ඔන්න මනායතනෙන් කරපු දේවල් ටිකක් නෙමේ මෙතන තියෙන්නේ. කාය ස්පර්ශය දැනීම නෙවෙයි. කාය ස්පර්ශයේ දැනීම් ටික එකතු කරලා තමයි ඔය දැනීමට කියන්නේ දිග හුස්මක්. ඔය වගේ දැනෙන එකට කියන්නේ කෙටි හුස්මක්. ඔක හිතෙන්නේ කලේ. කාය ආයතනෙන් නෙවෙයි. නැහැ එතකොට ආයතන වෙන් කරනකොට පේනවා එහෙනම් හුස්ම කියලා එකක් දිග හෝ කෙටි හෝ හුස්ම කියලා එකක් හදලා තියෙන්නේ මනසෙන්. කාය ආයතනෙන් දීලා තියෙන්නේ දැනීම් විතරයි. එතකොට පේනවද අපි දැනීම් ටික ගැන කල්පනා කරන්න ගිහින් හුස්මක් පනෝලක් කියලා.
එහෙමයි. එතකොට මනසින් හදපු හැදීම තමයි අපිට ආත්ම සංඥාව මේ අපි ආත්ම සංඥාව ලෙස වැඩිලා මේ තියෙන්නේ. අපි අඳුනගෙන තියෙන්නේ එහෙම නේද?
ආත්ම කියලා දානවට කලින් මේ ඒ එතන ඒක නොදන්න හින්දා නේද එළියෙන් හුස්මක් පනවලා තියෙන්නේ මේ නාහිය වදින හුස්මක් පනවලා තියෙන්නේ මනසෙන් හදපු එක මනස දැනගත්තා කියන තැන නොදන්නකම හින්දා නේද හිතෙන් හදපු දේ හිත දැනගත්තා නම් ඔක එළියේ තියෙන්න බෑනේ අල්ලන්න බෑනේ හැපෙන්න බෑනේ
මම කිව්වේ අනිත්‍ය වූ
අනිත්‍ය
අපි අන්න හරි විඥානයේ විසින් පනෝගන තියනවා නම් ඒක අපි ඉන්නවා තියනවා කියන මට්ටමට ගත්ත දෙයක් නේද ආත්මය පොළ නැගිනාලේ නේද ආත්ම සංඥා
ඔව් ආත්මයට කලින් දකින්නේ අනිත්‍ය ස්වභාවය
එහෙම
ternary අනිත්‍ය දැකීම තුල තමයි ඊතුරු ටික පේන්නේ ඒ කියන්නේ අපි නිත්‍ය කරන්න බැරි කම බැරි දෙයක් මොහොතකටවත් එළියේ පනවන්න බැරි දෙයක් මොඩකමට පැනෙවුවා නේද කියලා ඒ සමුදයෙන් දකිනවා තොර මොඩකම නැත්තම් ඕක පැනවෙන්නේ නැහැ නේද කියලා නුවණකුත් එතන අන්න සික්කති පැත්ත. මේ අවිද්‍යාව තියෙන නිසා හැම හුස්මක් පැනෙව්වා. මෙතන සිහිය පිහිටියානම් සිහිය නුවණ පිහිටියානම් ඔය මනසෙන් හදපු දේ මනස දැනගත්තා කියලා හුස්මක් කියලා දෙයක් පැනවෙන්නේ නැහැ නේද? Nirodhe පැත්ත. අන්න එහෙම හික්මෙනවා. ඒ හික්මීම එන්නේ මෙහෙම නුවණින් බැලුවොත් විතරයි. හුස්ම දිහා නිකම් බලන් හිටියට ඔය හික්මීම ගන්න බෑ. ඒ ඔතන තමයි ඒ හින්දා ඔය ටර්නින් පොයින්ට් එක වෙන්නේ. කයි සබ්බකායේ පටිසංවේදී අස්ස සිස්සාමීටි සික්කති වෙනවා. ඒ හික්මීම එන්නේ අනාගතේ. ඇයි අනාගතේ එන්නේ? මෙහෙම නුවණින් බැලුවොත් විතරක් එන එකක් ඒක. ඒතර හුස්ම දිහා බැලීම තුල නෙමෙයි ඒක ගැන නුවණින් මෙනෙහි කිරීම තුල ඇති වෙන හික්මීමක් ඒක. සම්මාදිට්ඨිය යෙදිලා ඒ යන්නේ එහෙම එතන ඒ සියුම් වෙනසක් තියෙනවා අර ඒක වර්තමානෙම නෙමෙයි ඒ ඉක්මීම එන්නේ අනාගතේ මෙහෙම බැලුවොත් විතරයි මෙහෙම වෙන්නේ එතකොට පේනවාද ඒ සම්මාදිට්ඨියක් ඒ කියන්නේ වෙනම දහමක් අහලා දැනගෙන තියෙන කෙනාට විතරයි ওই පැත්තට යන්න පුළුවන් අනිත් එක්කෙනාට වෙන්නේ අර තියෙන හුස්ම නැති කරනකම් ඒක ඒ සමාධිය තුලින්ම ওই හුස්ම සියුම් වෙලා යනවා ඒක සමාධියකට යෑම ඒක අවබෝධයන් නෙවෙයි ධම්මවිචයක් එතන නැහැ. එතකොට මේ ධම්මවිචයකට එන්න ඊට කලින් එන සතිසම්බොජ්ජන්ගේ උදව් වෙනවා. ඒ සතිසම්බොජ්ජන්ගේ විශේෂයෙන් වචනයක් යදෙනෝනේ අසම්මුට්ටා කියලා. සිහියත් පිහිටනවා. උපට්ඨිතා සති. ඒක විතරක් නෙමෙයි අසම්මුට්ටා කියන කරුණකුත් තියෙනවා. එතකොට අසම්මුට්ට කියන්නේ ලෝකෙට අහු වුණා නෙමෙයි. ලෝකෙ ඇත්ත ඇති හැටි දකින නුවණක් ලැබුණා. මොකද උතෙන්ට එනකන් අපිට අර මුට්ට කියන මෝඩකමට ලෝකෙට අහු වෙලයි අපි උතෙන්ට එනකන් බලන් ඉඳලා තියෙන්නේ. එතකොට මේ කායනුපස්සනාව වැඩෙනකොට මේ මෝඩකම නැති වෙනවා. සිහිය පිහිටලා හිටීමත් එක්කම උපට්ඨිතා සති විතරක් නෙමෙයි එතන යෙදෙනවා අසම්මුට්ටා කියන කරුණත්. හරි. ඒක එන්න නම් දැන් පැහැදිලි නේද දහමක් අහලා දැනගත්තු. ඒ කියන්නේ මේ ශාසනය කෙනාට විතරනේ ඕක වෙන්න පුළුවන්. අන්‍ය ශාසනවල ඇයිට ඔය අසම්මුට්ට කතාව එන්න විදියක් නැහැ. එතකොට මේ වචනවල හරි ගැඹුරු නුවණක් නැහැ ගැඹුරු තැන් ටිකක් තියෙනවා එතන. ඒ කියන්නේ මුලා නොවූ එළඹ සිටි සිහිය ඇති වෙනවා. දැන් අනිත් අයට කියන්න බෑ මුලා නොවූ එළඹ සිටි සිහිය කියලා. නිකන් හුස්ම දිහා බලා ඉන්නකොට. මොකද හුස්මකුත් තියෙනවා හුස්ම දිහා බලා ඉන්න මමත් ඉන්නවනේ. බාහිර හුස්ම දිහා බලා ඉන්නක. එතකොට අපි දන්නවනේ ඒක මුලා වෙලා කියලා. එතකොට ඊකර මෙහෙන් හදලා එළියෙන් තිබ්බා කියන නුවණ, ඔය ආයතන ගැන බලන්න පුළුවන් නුවණ තියෙන කෙනාට විතරයි මුලා නොවි ඒත් හුස්ම දිහා බලා ඉන්න පුළුවන්. තේකෙවතර ඒකත් හරි වැදගත්. දැන් සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාවේදී සික්කති හුස්ම ගැන මිනුත් ඉන්නවා. ඊළඟට ඊළඟ එකේදී එක ඊටත් වඩා වැදගත්. පස්සම් බයං කාය සංකාරං. කාය සංකාර සංසිඳෙමින් තාම ඒ වුණාට හුස්ම ගැනත් බලාගෙන ඉන්නවා. ඒ වුණාට සංසිඳිලා. ඇයි මේක ප්‍රඥාවෙන් පේනවා මේ හිතෙන් හතරනේ එළියෙන් තිබ්බේ. තාම හැබැයි ඒ දැනීම දිහාම බලාගෙන හැමම හික්මෙන්න පුළුවන්. දැන් එන්නේ හික්මීමක්. අර හුස්ම දිහා බලන් ඉඳලා එන එක නෙවෙයි. ඕක මෝඩකමට පැනෙව්වනේ කියන තැනින් හික්මීමක් එනවා. දැන් හුස්ම මෝඩකමට පැනෙව්වා කියන්නේ අර වතුරේ බල්ලා වගේ මට්ටමකට යනවනේ. එතකොට ඒ දැක්ම තුල ඒ ධම්මවිචයත් තේදීම තුල නේ, එහෙම නැත්නම් සමුදේවය කියන පැත්තත් දැකීම තුල වෙන්නේ. ඒ දිහා බලන් ඉන්නත් පුළුවන්. එතකොට ඒකට අහු වෙන්නේත් නැහැ. මොකද අර මුට්ට සති කියන එක යෙදෙන්නේ නැහැ. දැන් මුලා නොවූ එළඹ සිටි සිහියක් තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා තියෙන්නේ හුස්ම දිහා බලාගෙන ඉන්න මුලා වුණ සිහිය. ඔන්න ඔතන හොඳට පේනවා. දැන් මේ මෙහෙම නොකළොත් හුස්ම දිහා බලන් ඉඳලා සංසිඳුනොත් වෙන්නේ මුලාව සහිත සංසිඳීමකට යන්නේ. ඒක තමයි අපි සමතය කියන්නේ. ඒකෙන් තමයි ධානවලට යන්නේ. දැන් මෙතන වෙන්නේ එහෙම හිත සමාධි වීම තුල හුස්ම සංසිඳීමක් නෙවෙයි. ප්‍රඥාවෙන් දැකීම තුල අපි අර ඕකත් මෝඩකමට පණවපු එකක් නේ කියලා දැක්ම තුල
ඒක හට ගැනීම සහ නිරෝධය අවබෝධයක පිහිටලා ඒක දිහා බලා ඉන්නේ.
ඔව් අවබෝධය තුල හුස්ම සංසිඳෙනවා. ඒ කියන්නේ දැන් අර දැන් වතුරේ බල්ලා කොච්චර හිටියත් අපි බල්ලා දිහා බලා ඉන්න පුළුවන්. හැබැයි අහු වෙනවා
මේ හතට අද කට්ටියකට මෙව වෙනවා කිව්වා මේ.
හරි 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 යන්න
ඔබ මම සම්බන්ධ වෙන්නම් මේ අර දේශනා ටික මම කරන්නම් රවි මහත්මයා.
ඔව් මගේ වෙබ්සයිට් එකේ අන්තිමට දාලා තියෙනවා ගිය සෙනසුරාදා ටික.
හොඳයි එහෙනම් තෙරුවන් සරණයි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.
දැන් ඔන්න ඔය කියපු ටික ගැන මේ අනිත් අයට පැහැදිලිද? පැහැදිලි නැත්නම් ඒක හොඳට ප්‍රශ්න කරලා තේරුම් ගන්න ඕන තැන. ඔතන තමයි මම දකින්නේ අරණ්‍ය ශාසන වල ආනාපාන සතියයි මේ ශාසනේ බුද්ධ ශාසනේ ආනාපාන සතියයි වෙනස් වෙන තැන. එතකොට දහමක් නොදැන හුස්ම දිහා කෙලින්ම බලා ඉන්නත් පුළුවන්. දහම දැනගෙන නුවණින් විමසමින් හුස්ම දිහා බලා ඉන්නත් පුළුවන්. එතකොට ඒකේ වෙනසක් තියෙනවා.
සර් කිවිදෙල එකෙන් පේන ආනාපාන සතිය භාවනාව විතරක්ම වැඩුවෙන් නිවන කරාම යන්න පුළුවන්. ඒකේ කම්ප්ලීට් භාවනාව.
ඔව් ඒක පැහැදිලිවම තියෙනවා ආනාපාන සතියෙන් නිවන් දකින්න පුළුවන් කියන එක.
ඇත්තටම දැන් කිව්ව විදිහට හැම එකක්ම කව වෙනවා. දැන් ඔය සබ් බොජ්ජංග ඔක්කොම වැඩෙනවා මේකෙන් විතරක්ම නේද?
ඔව් ඒක තියෙනවානේ. දැන් ආනාපාන සති සූත්‍රේ නැත්නම් ආනාපාන සතිය සඳහන් වෙන ඕන තැනක නිරෝධය දක්වාම යනවානේ. විරාගානුපස්සී නිරෝධානුපස්සී කියලා. ඒ කියන්නේ නිවන කරාම යන්න පුළුවන්. හැබැයි නිකම්ම හුස්ම සංසිඳිලා බලා හිටියා නෙවෙයි කියන එක තේරුම් ගන්න ඕන. ඒ අනිත් ඒවායි බොජ්ජංග වැඩෙන්නේ නැහැ. සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ. එහෙම නැතුව යන එක තමයි ධ්‍යාන පැත්තට යන්නේ. හිත එකඟ වෙලා අසඤ්ඤව ඉඳලා මොකුත් නැහැ වගේ ඉඳලා එහෙම ඉඳලා අපහු වෙන්න පුළුවන්. ඒකේ අවබෝධයක් එන්නේ නැහැ. ඒකේ සහනයක් තියෙනවා ඉතින් සමාධියක ඉඳලා අපහු වෙන්න. ඔය භාවනාවෙන් එන සුවයක් මිසක් ප්‍රඥාව වැඩිවීමක් එතන නැහැ. තව මේ පෙන්වන්නේ ප්‍රඥාව වැඩෙන විදිහට ආනාපාන සතිය කරන්නේ කොහොමද කියන එක.
කායානුපස්සනාව නිසා ආනාපාන සතිය අරගෙන අනිත්‍යයනුත් බොජ්ජංග වැටෙන සඳහනක් තියෙනවා දැන් අපි නමස්තිවතිකේ සඳහනක් හම්බුලා නැහැ නේද
තව එකනා ඉතින් ඒවට අදාළ සූත්‍ර බලන්න ඕන අපි බැලුවේ නැහනේ දැන් මේ ආනාපාන සති සූත්‍රය බලන හින්දා තමයි මේ ටික හම්බුනේ ඒ ටික පැහැදිලිද ප්‍රශ්න තියනා දෙවයි පත්මට එහෙම පැහැදිලිද ද
මට පැහැදිලි
ඉස්සර පැහැදිලි නැහැ ඉතින් ඒ ටික කරන්න තමයි තියෙන්නේ තතර හුස්ම දිහා බලන් ඉන්නකම හිත එකඟ වුණාට පස්සේ මේ හුස්මත් හිතෙන් අදලා එළියෙන් තිබ්බනේ ඒ මං කියන්නේ ඒකට එක සැරේ ඉන්න අමාරු නම් ඉස්සෙල්ලා අර ශබ්ද ඇහෙනකොට රූප හැදෙන හැටි එහෙම බලබලා ඉන්න. ඊළඟට ශරීරය හැදෙන හැටි බලබලා ඉන්න. ඊළඟට මෙතෙන්ට ගන්න පුළුවන්. ඔය හුස්ම කියන එකත් හිතෙන් හදලා එළියෙන් තිබ්බනේ. හිතෙන් හදලා එළියෙන් තිබ්බනේ කියලා ගන්න පුළුවන්. ඒකට නිකම්ම හුස්ම දිහා බලා ඉඳීමට වඩා ප්‍රඥාව වැඩිවීමක් වෙනවා. ලෝකයයි ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි කියන පැත්තෙන්. ඒක තමයි අපි සම්මා දිට්ඨිය විදිහට අහලා තියෙන්නේ නේද? එතනින් වෙනසක් පේනවනේ දැන් සම්මා දිට්ඨිය තියෙන කෙනා ආනාපාන සතිය වඩනකොට ලෝකෙන් ඈතර වීමක් කරා යන්නේ. සම්මා දිට්ඨිය නැති කෙනා ලෝකේ ඉඳන් සුවයක් විඳීමට යන්නේ.
සමාධියක් තමයි මැක්සිමම් යන්න පුළුවන් අනෙක් එක්කෙනෙකුට.
ඔව් ඒ සමාධියේ අවස්ථා තමයි අෂ්ට සමාපatti දක්වා යන්න පුළුවන්. ධ්‍යාන අටම වඩන්න පුළුවන්. හැබැයි ආත්ම සංඥාවේ ඉඳන් ලෝකෙට අහුවෙලා. එතකොට මම විඳින දේවල් ටිකක් තමයි යාට ඉතුරු වෙන්නේ. නෑ ඒක ඒක සික්කති නෙමෙයි ඒක පජානාති පැත්තෙන් යන්නේ. හික්මීමක් නෙමෙයි එන්නේ. දැනගැනීමක් විතර. මෙහෙම මෙහෙම ස්වභාව තියෙනවා කියලා දැනගැනීමකට යන්නේ. හිත එකඟ වුණහම මෙහෙමයි එක 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 ධානවල මෙහෙමයි කියලා දැනගන්න පුළුවන්. එහෙම නැතුව හික්මෙන්න ප්‍රඥාවක් එන්නේ
නැහැ. දැනගන්නවා කියන්නේ දැනගන්න එක නෙවෙයි ඉතුරු වෙලා තමයි ඒක ඉතර
ඒක තියෙන්නේ. ඔව් ආත්ම සංඥාවෙන්මයි ඒක යන්නේ. දැනගන්න දෙයක් තියෙනකොට දැනගන්න කෙනා ඉන්නවා. ඒක තමයි ඉතින් ඕවත් ඉඳලා සෝවන් වුණා කියන්නේ සෝවන් වුණා මම ඉන්නා කියලා. කියන්නේ ඔකයි ඔය ටිකක් ගැඹුරින් කියන කතාවක් ඕක. මම
මෙතනේ භාවනා උපදේශ කියලා ගන්නකොට අපි ටිකක් හොඳට නුවණින් එතකොට විමසන්න ඕනේ නේද? ඒ නැත්තම් සමාධිය නිකන් ඉන්නකොට ප්‍රඥාව වැඩෙනවා කියන තැන ලොකු ගැටලුවක් තියෙනවා එහෙම බලනකොට නේ. ඒක වෙන්න බෑ කියන එක.
ඒක වෙන්නම බෑනේ.
ඔව්.
ඒක වුණා නම් මේ බුදු කෙනෙක් බුද්ධ ශාසනයක ඉපදුනා කියන කතාවක් වැඩන්නේ නැහැ නේ. ශ්‍රණ සම්පත්තිය කියන එක. ඒතර දහමක් අහලා දැනගත්තු කෙනාට විතරයි මේ ශාසනයේ විතරයි මාර්ගඵල තියෙන්නේ කියලා කියන්නේ අතන.
ගොඩක් වෙලාවට සමාධිය ගිහිල්ලා එතනින් නවතිනවා. එතනින් එහෙට ලැබෙන්නේ.
ඒ කියන්නේ සමාධියෙන් ඉහළට ඉහළට යනවා. ඉතින් ඒවට රැවටෙනවා මේ මාර්ගඵල කියලා. අපි බලනකොට සක්කාය දිට්ඨියවත් කැඩිලා නැහැ. එතන තමයි භයානකකම.
අර අනුමදසි ආමඳුරුත් කියනවා වගේ කිසිම බලාපොරොත්තුවක් නැතුව ලකුණු දා ගන්න හදන්නේ නැතුව මේ දහම දකින්න එකයි කරන්න ඕනේ කියන එකනේ. සම්මා දිට්ඨිය හදා ගන්න එක.
ඔව්. සම්මා දිට්ඨිය එනකොට ඒක ඒ බලාපොරොත්තුවක් නෙවෙයි එතන ඇත්ත දැකීමක් පැත්තක් එන්නේ. ඇත්ත දකිනකොට බලාපොරොත්තු ටික ටික නැති වෙනවා මිසක් තව බලාපොරොත්තු ඇති වෙනව නෙවෙයි. තව පැත්තකින් කිව්වොත්.
මිසුරාවි එතන සම්මාදිට්ඨියට ආවා කිව්වේ සක්කාය දිට්ඨිය නැති වෙලාද?
සක්කාය දිට්ඨිය නැති වෙන මාර්ගය අඳුරගත්තා.
ඒක
නේ අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද කියලා තේරුම් ගත්තා දැන්. තියෙන දේ වෙනස් වෙන එක බලා ඉඳීම අනිත්‍ය සංඥාව නෙවෙයි. මේකේ සමුදය බලන්න ඕන, නිරෝධය බලන්න ඕන. මේ සමුදය නිසා නියෝක තියෙන්නේ. මේ මෝඩකම නිසා නියෝක තියෙන්නේ. මේ මෝඩකම නැත්තම් ඔහොම දෙයක් පැනවෙන්නේ නැහැ නේ. ඒ පැනවෙන්නේ නැහැ, හටගන්නේ කියන පැත්ත නිරෝධි. එතෙන්ට එනකම් බලන්නේ තියෙන දේ නැති වෙනවා කියලානේ. ඒක නෙවෙයි. ඒ නිසා තමයි මම අර ඉස්සෙල්ලා අර කතා කරපු එක්කෙනත් කියාගෙන ඇවිල්ලා මේ ඇති වෙලා නැති වෙන පංච උපාදාන ස්කන්ධනේ තියෙන්නේ කියනකොට ඒ ලෝකෙට අහුවෙලා. ඇති වෙලා නැති වෙන කියන්නේ තියෙනවා නැති වෙනවා, තියෙනවා නැති වෙනවා, ඇත නැත දෘෂ්ටි දෙක. ඒක ලෝකෙට අයිති අනිත්‍ය. ලෝකෙන් එතර වෙන දර්ශනය නෙවෙයි ඒක. ලෝකෙන් එතර වෙන දර්ශනය නම් පටිච්ච සමුප්පාද. මේ ඇතිකල්හි මේවේ, මේ නැත්තම් මේක වෙන්න බෑ කියන ධර්මතාවයි දකින්න ඕන. මෝඩකම තියෙනකන් ඕක තියෙනවා, මෝඩකම නැත්තම් ඕක තියෙන්න බෑනේ කියන නූපදින පැත්ත. ඇති වෙලා නැති වෙන එක දහමක් නැති කෙනාටත් හුස්ම ඇති වෙලා නැති වෙනවනි කියලා බලා ඉන්න පුළුවන්. බලා ඉන්නකොට පේනවනි. ඒකට දහමක් දැනගන්න ඕනේ. එතකොට ඇතිවීම නැතිවීමක් තියනවා, ඒක නැතුව නෙමෙයි. හැබැයි ඒක දැනගන්න මම ඉන්නවා. මම අනිත්‍ය දැක්ක කියලා තමයි කියන්නේ. එතකොට සක්කාය දිට්ඨිය කඩපු මම ඉන්නවා. ඉතින් ඒක දහම නෙවෙයි කියලා තේරුම් ගන්න ඕන. මේ හුස්ම සංසිඳුණ මම ඉන්නවා. උද්දට සමාධියේ හිටපු මම ඉන්නවා. මට තමයි සමාධිය තිබුණේ. ඕගොල්ලන්ට නැහැනේ සමාධිය මට තියෙනවානේ කියලා කියන්න පුළුවන්. එතකොට තේරුම් ගන්න ඒක දෘෂ්ටිගත වෙලාම ලෝකෙට අහුවෙලාම කියන කතාව. ලෝකෙන්
රවි සමාවෙන්නේ. රවි ඔතන දැන් ඔය සබ්බාර සත්‍යනේ දුක්ඛේ ඥාන. සම්මුදේ ඥානං නිරෝධි ඥානං මාර්ගි ඥානං කියලා ඔය ඥාන හතර පරිපූර්ණව කියන කෙනාට උදන් ඉස්සෙත් සම්මා දිට්ඨි කියලා කියන්නේ. ඒ සම්මා දිට්ඨි රාපු එක්කෙනා ඒ කියන්නේ යා සෝවාන් කියන්නේ නේද? එහෙම
නෑ 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 නෑ, ඒක පරිපූර්ණ කතාවක් නෙමෙයි. සත්‍ය ඥානය කියන එකනේ සම්මා දිට්ඨිය කියන්නේ. පරිපූර්ණ වෙන්න කෘත්‍ය කරන්න තියෙනවා. දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නමයි මාර්ගය වඩන්නේ. එතකොට අනිත්‍ය සංඥාව වඩන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා. එතකොට දුක පිරිසිඳ දකින්න තියෙන මාර්ගය අනිත්‍ය සංඥාව වඩන්න ඕන. අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද? මේකේ මේක මොකද්ද? මේකේ සමුදය මොකද්ද? මේ සමුදය නැත්තම් ඕක නැහෙනේ කියන ඒ පටිච්ච සමුප්පන්න බව පෙන්නලා දෙනවා.
එතකොට දැන් එහෙම දැක්ක කිව්ව දැන් ඔය විසාකා මහපාතිකා වගේ ප්‍රඥාවෙන් මේ සත්‍ය ඥාන කියන සෝතෝ පන්න වුණා. ඉතින් මේ සෝතෝ පන්න වෙනකොට යා සත්‍ය ඥාන හතරට ආවා. මේ දැක්මම එතකොට ඒ දෘෂ්ටි කියන්නේ නැති ඥානේ සක්කාය දිට්ඨි ඒ කියන්නේ දිට්ඨි කොටස.
හරි. එතකොට ඒක ඒ සෝවාන් වෙනකොට සම්මාදිට්ඨිය සම්පූර්ණයි. ඒ කියන්නේ සත්‍ය ඥානය හරියටම තියෙනවා. අපිට සත්‍ය ඥානය කියනකොට ඕක එක වෙලාවක කොහොම කියලා අනිත් පැත්තට ආයි ප්‍රශ්න කරනවා නේ. ඕක වෙන්නේ කොහොමද මෙහෙමයි කියලා. දර්ශනේ එක වෙලාවක තේරුණාට තව වෙලාවක පැහැදිලි නෑනේ.
එතකොට මාමඤ්ඤ කරන වෙන්න පුළුවන් එහෙම හිතන්න බෑ. ඒක පුද්ගලයා ඒක රහතන් වහන්සේ ඒකයි. තන අනිත් ඔක්කොම පිටක් නෙවෙයි හැබැයි අත් එකයි. තාපේකම හැම එයාට තේරෙනවා මේක. හැබැයි ඉතින් එයා කැඩෙනවා. එම අපෝ මතක් කරලා දුන්නාම ප්‍රඥාල හරියනවා.
නෑ. ඒක සිහිය තියනවද නැද්ද කියන එකයි. සිහියෙන් බලන වෙලාවටත් මේක පැටලෙනවනේ. එතකොට දර්ශනයේ අඩුවක් නේ.
මට ඇත්තටම හිතුනේ අතන අර විදිහටමද කියලා. මොකද අර ඉතින් එහෙම වාක්‍යයක් තියනවද මම අහලා තියන මේ සම්මා පිටිකුල හම්බරංගිරු දේශනාවක මම අහනකොට ඉදන් උච්චති සම්මාදිට්ඨි විතර මේ සත්‍ය ඥාන හතර තියෙනවා.
ඔව් ඉදන් උච්චති සම්මාදිට්ඨි කිව්වට සෝවන් වුණා කිව්වේ නෑනේ.
මේ හිතව සම්මාදිට්ඨිය යට ආව කෙනාට සම්මාදිට්ඨිය ආපු කෙනාට ඒ දිට්ඨි කොටස නැති වුණා නේද?
නෑ. සම්මාදිට්ඨිය ආව කියන්නේ මාර්ගයේ පටන් ගන්න සුදුසුකම ලැබුවා. හැබැයි කෙනෙකුට ඒ කම මාර්ගයේ වැටිලා ඵලය ලැබෙන්නත් පුළුවන්. එහෙම බැරි කමක් නැහැ. තව කෙනෙක් ඒ මාර්ගේ වඩන්න ඕන වෙන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂ වෙනකම්.
ඒ
කෙනෙකුට ඔක කියපු ගමන්ම අවබෝධ වෙනවා. ආයි කරන්න දෙයක් නැහැ. හැබැයි තව කෙනෙකුට මේක ප්‍රැක්ටිස් කර කර ඉන්නකොට තමයි අවබෝධ වෙන්නේ. මේ කිව්වේ ඇත්තනි කියලා. දැන් අපිට අහපු ගමන් නිකන් ටිකක් අර දල හැඟීමක් නෙවෙන්නේ. ආයි කියනකොට නම් ඇත්ත වගේ වුණාට තාම ඒක ඇත්ත නෙවෙයි කියලා. දැන් ඕගොල්ලෝ වාට මතකයි තියෙන්නේ දැන් පුරුදු කර කර ඉඳලා එක පාරට අහනවනේ අනිත් පැත්තේ එකයි.
ඒක ඇත්තටම බංකේ අපිට නෙමෙයි බංකේ ඒකද දැන් මට තේරුම් ගන්න බැරි සාකා මහපාරට
ආවේ නෑ ඒක තමයි
දැන් වගේ
නෙමෙයි අපිට උනත් ඉතින් අවබෝධය ඒක ප්‍රත්‍යක්ෂ වුණාට පස්සේ ආයේ සිහිය නැති වෙලාවට රැවටෙන එක වෙනම එකක් හැබැයි සිහිය තියෙන වෙලාවට රැවටෙන්න බෑනේ හරිය අවබෝධය ආවනම්
දැන් අපි ආයතන බලද්දී රූප ශබ්ද ගන්ධ ඇස කන නාසය ඒ ටික ආයතන වෙන් කරලා බලත හැකි. එතකොට අපි වේදනාවේ සමුදය හැටියට දකින්නේ ස්පර්ශයද? අපි පංච උපාදාන ස්කන්ධයේ සමුදය අත්තංගමිය බලනවා නම් ඒකේ සමුදය හැටියට ගන්න අපි ස්පර්ශයට.
ඔව් හැම එකේම සමුදය ස්පර්ශය. හැබැයි දැන් ස්පර්ශය ඇතිවීමෙත් මෝඩකමක් කියදෙනවා. ඒක තමයි අපි මේ පෙන්වන්න හදන්නේ. ස්පර්ශය කියන්නේම ස්පර්ශය කියන්නේ මොකද්ද? අජ්ජත්ත බහිද්ද විඥාන කියන තුන තියෙනවා කියන එක.
තුන එකතු වෙන.
එතකොට ඒ තුන හදන එකත් මෝඩකමට හදන්නේ කියලායි මේ පෙන්නන්නේ. එහෙනම් එතනින් එහාට ගිය දෙයක්. ස්පර්ශය නිසා තමයි වේදනාව. ඒක හරි. හැබැයි ඔක බැලුවටම වේදනාව දුරු වෙන්නේ නැහැ. අපි ස්පර්ශයෙන් මිදෙන්නේ නැහැ
නේ. වේදනාව.
ඔව්. එතකොට අපි බලන්න ඕන පස්සෙයි පස්ස සමුදයයි පස්ස නිරෝධය. මොකද පස්සේ තියෙනකන් වේදනාව තියෙනව නේද? අපි පස්සේ නිසා වේදනාව කියලා දැනගත්තට වේදනාව නැති කරන්න බෑනේ. වේදනාව නැති වෙන්න නම් පස්සේ නැති වෙන්න ඕන.
පස්සේ තියෙන තාක්කල් වේදනාව තියෙනවා.
වේදනාව තියෙන තාක්කල් තණ්හා තියෙනවා. එහෙනම් වේදනාව ඇති වෙන්නේ ඇයි කියලා හොයලා වේදනාවේ තියෙන ස්පර්ශයෙන්. ස්පර්ශය කියන්නේ මොකද්ද? මේ අජ්ජත් බහිද්ද බෙදෙන එකමයි. අජ්ජත් බහිද්ද බෙදන්නේ මොකට කමටනේ? අවිද්‍යාවෙන්. කියන පැත්තක් තියෙනවා. ඒක තමයි මේ සම්මා දිට්ඨිය පැත්ත කියන්නේ. පස්සේ මොකද්ද? පස්ස සමුදය මොකද්ද? පස්ස නිරෝධය මොකද්ද කියලා අවබෝධයක්. රූපය මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප නිරෝධය මොකද්ද කියලා අවබෝධයක්. ඒකයි මේ කායानुපස්සනාව සම්පූර්ණ වෙනකන් අපි ඉන්නේ මුට්ටස්සති. මුට්ටස්සති කියන්නේ ලෝකෙට අහුවෙලා. ලෝකෝත්තර දර්ශනේ නෙවෙයි. මේ ලෝකෙට අහුවෙලා ඉඳන් වේදනාව නැති කරනවා කියලා එකක් කරන්න බෑ. ඇයි? ස්පර්ශය තියෙනවමනේ. ඒ නිසා තමයි මේ කායानुපස්සනාව හොඳට වඩන්න ඕන. වඩනකොට තමයි අසම්මුට්ටා වෙන්නේ. සිහිය එළඹ හිටිනවා, මෝඩකමක් නැති වෙනවා. ඒ නැති වෙන්නේ නිකන් නෙමෙයි මේ දර්ශනය ඇතුව කරන කෙනාට. දැන් අපි ඔය කලාට වේදනානුපස්සනාව කරනවා, චිත්තානුපස්සනාව කරනවා කියලා ඒක මේ ලෝකෙට අයිති ඒවා මිසක් නුවණක් එන්න ඕන මේ ශාසනේ ඒවා නෙවෙයි. බුද්ධ ශාසනේ තියෙන කලිනුත් කට්ටිය කරපු ඒවා නේද ඔය වදිහා බලා ඉන්නවා කියලා කරන්නේ. ඒකට දහමක් දැනගෙන තියෙන්න ඕනද? දහමක් අහලා තියෙන්න ඕනද? කියන්නේ ඕන කෙනෙකුට කය දිහා බලා ඉන්න පුළුවන්, ඕන කෙනෙකුට වේදනාව දිහා බලා ඉන්න පුළුවන්. දහම අහලා තියෙන්න ඕනේ නැහැ ඒකට. ඒවයි තියලා නැතිනවා කියලා අපි යෝන වේදනාවක් ඇතිලා නැතිනවා. හැබැයි ඒකෙන් මමත්වයේ දුරු වෙන්නේ නැහනේ. ඒ බව දැනගන්න මම ඉතුරු වෙනවනේ. දැන් බුදුදහමේ පෙන්නන්නේ මමත්වයේ දුරු වෙන විදිහක්. මොකද මම ඉන්න තාක්කල් අර ජාති ජරා ව්‍යාධි මරණ සේරම ටික තියෙනවා. ඇති වෙලා නැති වෙනව දැක්කට ඕව දුරු වෙන්නේ නැහැ. දැන් අපේ කය වෙනස් වෙනවා කියලා දැක්කට අපේ ජරාව නැති වෙන්නේ නැහැ, ව්‍යාධිය නැති වෙන්නේ නැහැ, මරණය නැති වෙන්නේ නැහැ. ඇයි වෙනස් වෙන කය තියෙනවනේ? හැබැයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඒවයින් මිදෙන විදිහක්. ඒකට මේ රූපය ඉක්මවා යන්න ඕන. රූපය තියාගෙන ඒවයින් මිදෙන්න බෑ. රූපේ තියාගෙන කොච්චර වේදනාව දිහා බලන් හිටියත් වේදනාවෙන් මිදෙන්න බෑ. නුවණක් එන්න ඕන මේ රූපය හටගත්තේ කොහමද? රූපේ නැති වෙන්නේ කොහමද කියන එක ගැන. ඒකට ඇති වෙන නැති වෙන එක නෙමෙයි. රූපේ ඉපදුනේ මෙන්න මේ හේතු ඇති කල්හි. මේ හේතු නැත්තම් ඕක හටගන්න බෑ කියන පැත්තෙන් පටිච්ච සමුප්පන්න බව දකින නුවණක් එන්න ඕන. ඒ හින්දා මේ ආයනුපස්සනාව හරියට කරන්න පටන් අරගෙන වේදනානුපස්සනාවට යන එක තමයි සාර්ථක වෙන්නේ මේ ආර්ය මාර්ගයේදී. කායනුපස්සනාව ඉතුරු කරලා වේදනානුපස්සනාවට යනවා කියන්නේ ලෝකෙට අහුවෙලා කරන වේදනානුපස්සනාවක් වෙනවා. කරන්න පුළුවන් කලාට ඉතින් මේ ප්‍රතිඵල ලැබෙයිද කියන එකේ ගැටලුවක් තියෙනවා. මොකද ඒක සම්මා දිට්ඨිය ඇතුක කරන එකක් නෙමෙයි, ලෝකෙට අහු වෙලා කරන දෙයක්. ඒ කියන්නේ අන්‍ය ශාසන වලටත් ඕක කරන්න පුළුවන්. ඇයි බුද්ධ ශාසනයේ විතරක් මාර්ගඵල තියෙනවා කියන්නේ? ඇයි මේ ක්ෂණ සම්පත්තියක විතරක් මාර්ගඵල ලබන්න පුළුවන් කියන්නේ? ඒකත් එක්ක අපිට නුවණින් හොයන්න වෙනවා නේද? ඉතින් ඔය සමාධියෙම ඉන්නකොට නැත්තම් සිහිය වඩාගෙන යනකොට මේ දර්ශනය නැතුව කය සැහැල්ලු වෙලා යනවා, කයෙන් මිදෙනවා, කෙලෙස් යටපත් වෙලා තියෙනවා. ඒක සමහර විට මාස 6ක් අවුරුද්දක් වෙන්නත් ඉඩ තියෙනවා තමන්ගේ සමාධිය බලවත් නම්. ඒ නිසා තමයි බ්‍රහ්ම ලෝකවල ගියාම කල්ප ගණන් ඉන්න තරම් ඒක බලවත්. අසඤ්ඤතලෙත් ඉන්න පුළුවන් නේද? කිසිම දැනීමක් නැතුව, කිසිම සංඥාවක් නැතුව ඉන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තට ඒකෙන් එළියට ආවහම අරකේ බලයේ තියෙනකන් ඉතින් යටපත් වෙලා තියෙයි. ඊළඟට ආයේ Tamanටම වෙයි මේ ඔය කිව්වට තාම කෙලස් මතු වෙන ගතියක් තියෙනවානේ. එහෙනම් ඔකේ අඩුවක් තියෙනවානේ. උතට තමයි හොයන්න වෙන්නේ මේ බුදු කෙනෙක් දේශනා කරපු දෙයද මේ. උතර මං චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තද, පටිච්ච සමුප්පාදි දැක්කද? එහෙම නොවුනනම් ඒක මේ බුද්ධ ශාසනේ ඵල වෙන්න පුළුවන්ද කියන තැන නුවණින් හොයන්න වෙනවා. ඉතින් Taman කොච්චර දිනුයි කියලා හිතලා තිබුණත් ඔය විදිහට හෙව්වොත් තාම අවස්ථාව තියෙනවා ශාසනේ ප්‍රයෝජනේ ගන්න. අරවා සාමාන්‍යයට වඩා දිනුයි, සාමාන්‍යයට වඩා දිනුයි වුණාට ආර්ය දර්ශනේ ආර්ය මාර්ගයක ඉතින්ට පැමිණිලා නැත්තම් ඒ ටික හදාගන්න උත්සාහ කරන්න ඕන. ඒකට තමයි දහම අහන්නේ සාකච්ඡා කරන්නේ.
ඔව්, ඇත්තටම මම මේ මෙතෙන්දී අපේ ડોක්ටර් කොග්ගලගේ දැන් පංච උපාදානස්කන්ධයේ විදර්ශනා කරනකොට නැතුව මම වේදනානුපස්සනාව කළ සමාධියකට යන එකක් නෙමෙයි. මට දැනගන්න උවමනා වුණේ පංච උපාදානස්කන්ධයේ වේදනානුපස්සනාවය සමුදේ හැටියට අපි බලන්නේ ස්පර්ශය දැන් නේද කියන එකයි. එතකොට වේදනා සංඥාව ගත්තහමත් එතනදිත් සමුදේ හැටියට අපිට බලන්න වෙන්නේ ස්පර්ශය නේද? එතකොට සංස්කාරවලදිත් සමුදේ හැටියට බලන්න වෙන්නේ ස්පර්ශය නේද? ඒ tikai මට ඇත්තටම විදර්ශනාව පංච උපාදානස්කන්ධේ විදර්ශනාව කරද්දී ඒකෙදි සමුදේ හැටියට අපිට බලන්න වෙන්නේ ස්පර්ශය නේද කියන එක ගැන තමයි මට පොඩ්ඩක් දැනගන්න උවමනාව තිබ්බේ.
හොඳයි. ඒ කතාව හරි. ස්පර්ශය නිසා තමයි වේදනාව, ස්පර්ශය නිසා තමයි සංඥාව, ස්පර්ශය නිසා තමයි චේතනා එන්නේ. ඒ අවබෝධයේ එන්න ඕන. හැබැයි ඔය ටික දැනගත්තා කියලා විදර්ශනා ඥාන පහළ වෙන්නේ නැහැ.
ඒ ටිකටත් ඒ ස්පර්ශය ඇති වෙන්න හේතුව මේ ආයතන වල තියෙන මුලාව නේද කියලා අපහුව අපි එතනට යන්න ඕන නේද?
හරියට හරි. දැන් වේදනාව ඇති වුණේ ඇයි? ස්පර්ශය පස්සපච්චය වේදනා, පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. ඒ දැනුම ඕන. ඊළඟට පස්සේ ඇති වුණේ ඇයි? සලායතන නිසා. සලායතන පච්චය පස්සෝ, සලායතන නිරෝධා පස්ස නිරෝධෝ කියන ධර්මතාවය දකින්න
වෙනවනේ.
එහෙනම් එතනින් නවතින්නත් දැන් ඕක දැනගත්තා කියලා අපි සලායතන නිරෝධ කරන මාර්ගයක හිටියේ නැත්නම් පස්ස නිරෝධ වෙන්නෙත් නැහැ, වේදනාව නිරෝධ වෙන්නෙත් නැහැ, තණ්හාව නිරෝධ වෙන්නෙත් නැහැ. නැත්තම් වේදනා සංඥා චේතනා නිරෝධ වෙන්නේ නැහැ. අපේ සලායතන තියෙන තාක්කල්, ස්පර්ශ තියෙන තාක්කල් නේද? එතකොට අන්න ඒවා දුරු කරන මාර්ගය වෙන්න ඕන විදර්ශනය කරනවා කියන එක. එතෙන්දි තේරුම් ගන්න ස්පර්ශය නිසා මේක ඇති වෙනවා කියලා බලබලා හිටියට දැන් ස්පර්ශ නිරෝධ කරන මාර්ගයක් වෙඩිලා
නැහැ.
එතකොට අපි ඒක මේ විදර්ශනය කරනවා කියන ස්පර්ශ නිරෝධ කරන මාර්ගයකට එන්න වෙනවා නේද? ස්පර්ශ නිරෝධ
ආයතන වලට මුලාවම
බලන්න
ඇවිල්ලා බලන්න.
ඔව්. ඒ කියන්නේ ඕක යන්න වෙනවා විද්‍යාව දක්වා. වෙන වෙන විදියක් නැහැ.
එහෙනම්.
ඒ කියන්නේ සලආයතන හැදුනේ නාම රූපින්ද නාම රූප හැදුනේ විඥානෙින්ද විඥානෙ හැදුනේ සංඛාරෙින්ද සංඛාර හැදුනේ අවිද්‍යාවෙන්ද. ඔක තියෙනවා මේ මේ තිට්ඨායතන සූත්‍රය කියලා එකක්. තිට්ඨායතන සූත්‍රය එක කියෝලා බලන්න. ඒකේ දැන් අපි හැමතැනම අහලා තියෙන දුකට හේතුව තණ්හාව කියලානේ. අතන තණ්හාව කියලා නවත්තලා නැහැ. තණ්හාව ඇති වෙන්නේ මේ හින්දා. ඒක ඇති වෙන්නේ මේ හින්දා. ඔහොමම යනවා විද්‍යාවට යනකම්. ඒතර දුකට හේතුව අවිද්‍යාව කියලා ඒකේ පැහැදිලිව පෙන්නනවා. ඒ කියන්නේ අර ආසන්න හේතුව තණ්හාව වුණාට අපිට දුකට හේතුව තණ්හාව කී කියා හිටියට තණ්හාව නැති වෙන්නේ නැහැ නේ. ඒක වැරද්දකුත් නැහැ. දුකට හේතුව තණ්හාව තමයි. හැබැයි අපි තණ්හාව දුරු කරන මාර්ගය කියලා තව එකක් පනවලා තියෙනවානේ. ඒක ඒක අරිෂ්ඨාංගික මාර්ගනේ. අරිෂ්ඨාංගික මාර්ගයේ පටන් ගන්නෙ මොකෙන්ද? සම්මා
දිට්ඨියෙන්.
එතෙන්දී එනවා ආයි අන්න චතුරාර්ය සත්‍යයට ගිහිල්ලා. අරිෂ්ඨාංගික මාර්ගයේ හැමතිස්සෙම තියෙන සමුදය බලන්න. එතකොට ඒ සමුදයේදී අපිට යන්න වෙනවා අවිද්‍යාව දක්වා.
මං චුට්ටක් පයින්ද බද්දට රවි මහත්තයා මේ.
හොඳයි හොඳයි.
ඔතන අර අපි දැන් ආයතන මුලාව තමයි දැන් අපි බලන්න හදන්නේ ආයතන මේ ආයතනයි චක් ආයතනය හින්දාන මනෝ ආයතනේ හම්බ වෙලා අපි දැන් මේ ලෝකේ හදා ගන්නවා කියලා ওই දැනීමේ ඔතන බලන්න හදනකොට දැන් කියවුනා මේ ස්පර්ශය හින්දා මේක ඇති වෙන බව දැනගන්නත් ඕනේ කියලා. අන්න එතන පොඩ්ඩක් අපහැදිලි පුළුවන් ද ඇයි අපි ඒ දැනුම ඕනේ අපේ ස්පර්ශය නිසා මෙතන ඇති වෙනවා කියන දැනුම ඔතන ඕනේ කියලා කියවුනේ ඇයි කියලා පොඩ්ඩක් කියන්න පුළුවන් ද?
දැන් බලන්න ස්පර්ශයක් කියන්නේ ආයතන 6ට තියෙන ස්පර්ශනේ. චක්කු සම්පස්සේ, සෝත සම්පස්සේ ඔය විදිහට ආයතන 6ට තියෙන ස්පර්ශ 6. එතකොට ඔය ස්පර්ශ 6න් තොරව ලෝකේ ගැන කිසිම දෙයක් දැනගන්න පුළුවන්ද? බෑ, ලෝකයක් හැදෙන්නේ නැහැ. ලෝකය කියන්නේ තව විදිහට ගත්තොත් පංච උපාදානස්කන්ධය. එතකොට මේ ස්පර්ශ නිසාමයි ලෝකේ හැදෙන්නේ. අපිට හැදිලා තියෙන ලෝකේ හැදිලා තියෙන්නේ ස්පර්ශ නිසාමයි. ඔය ආයතන 6 ස්පර්ශ 6. ඒ නිසා තමයි අපි ස්පර්ශය මත ඉඳන් කරන පරීක්ෂණයකින් අපිට ලෝකෙන් ඈතර වෙන්න බෑ. ස්පර්ශය නිසා මේක හටගත්තා මේක හටගත්තා කියලා කිව්වට ස්පර්ශය ඉතින් තියෙනවනේ. එහෙනම් අපි හොයන්න ඕන ස්පර්ශය නොහට ගන්න විදිහ. පැහැදිලිද?
මම මගේ ඇත්තන ප්‍රශ්නේ උනේ දැන් අපි ඔය තින්නන් සංගති පස්සෝ කියලා උතන ඔහොම එකක් දන්නෝ ඔකනික ධර්ම ඥානයක් නේ අපේ දැන් තාමනිකන් දන්න දෙයක් විතරයි දකින්න දෙයක් නෙමෙයි.
ඔව්.
දැන් අපි ආයතන වෙන් කරලා බලන්න හදනකොට බලනකොට දැන් අපිට පේනවා මේ සද්දයක් ඇහුනාම මේ කන ඇවිල්ලා ඊට පස්සේ මේක හිතට සම්බන්ධ කරලා මේක එළියෙන් තියාගෙන මේ අපි දැන් ওই විදිහට මේ බලන්නත් පුළුවන් චුට්ටක් පේන්නත් ඉඩ තියෙනවා. දැන් ඔතෙන්දී අපිට අර ධර්ම ඥානය අවශ්‍යද? අර තින්නන් සංගති පස්සෝ වගේ ඒක අවශ්‍යද? ඒකයි මම අහුවේ අතරම.
ඒ ඥානයක් ගත්තු නිසා තමයි ඔහොම කතා කරන්නවත් පුළුවන්. ඒ වචනේ දන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඔය දැන් ඇහැයි රූපෙයි චක්කු විඥානේ කියලා ಜಾති තුනක් ගැන කතා කරනවා කියන්නේ පස්සේ ගැන කතා කරනවා. පස්ස කියන වචනේ නැති වුණාට. එතකොට අපි ඒ ಜಾති තුන ඉපදුනේ කොහොමද කියලා බලන්නේ පස්ස සමුදය තමයි බලන්නේ. ඇහැ ඉපදුනේ කොහමද, රූපේ ඉපදුනේ කොහමද, විඤ්ඤාණේ ඉපදුනේ කොහමද කියලා බලන්නේ ওই තුනේ එකතුවටනේ පස්සේ කියලා කියන්නේ, වෙන මොකවත් නෙවෙයිනේ. ඉතින් ඒ පස්සේට අයිති වුණ කොටස් තුන ගැන වෙනම බලනවා කියන්නේ පස්සේ හටගත්තේ කොහමද, සමුදය ගැන හොයනවා කියන එක. ඒ වචනේ දැනගත්තත් නැතත් කරන්නේ ඕක. ඒ නිසා තමයි මම කියන්නේ වචන පාඩම් කරගත්තට මේක වෙන්නේ නැහැ. මේකේ අර්ථය අරගෙන ඒ කරන්න ඕන දෙය කරන්න ඕන. අර වචන ටික අහලන්ම නැති කෙනෙක්ටත් අපි හිතමු ඔය ඇහුනේ සද්දයක්. සද්ද රූප තිබුණේ නෑ. රූපේ ගැන ඒ සද්ද ගැන කල්පනා කරලා නේද රූප ගැන දැනගත්තේ. කල්පනා කරලා දැනගත්තු ඒවා එළියේ තියෙන්න බෑනේ. හිතෙන් හදලා හිත දැනගත්තනේ කියන එක බලනවා කියමුකෝ. ඔය නාම රූප අහලවත් නෑ. සලආයතන අහලවත් නෑ. පස්සේ අහලවත් නෑ. විඥානේ මොකද්ද අහලවත් නැහැ. වචන ටික නොදන්නවා වෙන්න පුළුවන්. හැබැයි මෙයාට ධර්මයේ දකින්න පුළුවන් මාර්ගඵල ලබන්න පුළුවන්. පැහැදිලිද කියන දේ?
ඔව් තේරුණා තේරුණා, හොඳටම තේරුණා. මේ ඇත්තටම ඕක තමයි මම ඉතින් අර අපි ධර්ම ඥානය කියලා වචන ගොඩාක් ඔළුවට දාගන්න හදනවා. සමහර වෙලාවට මේ වැඩේ කරන්න යනකොට ඒවා ඒවයි කරදරයකුත් වෙනවා කියලා මට දැනුණා. මම ඒකමයි
අහුවා. ඔව් හරියට හරි. ඒ දහම ගොඩක් දැනගත්තාම ඒක කරදරයක් කරගන්නවා. මොකද අර්ථය දැකලා නැහෙනේ. ඉතින් අර ගලපන්න යනවා අර වචනවල මේක නාම රූපේද මේක පස්සේද මේක සංඛාරේද අර ඉගෙන ගත්ත ටිකට ගලපන්න යනවා. ඔකේ වෙන්න ඕන අනිත් පැත්ත. දහම දැක්ම තුල අවබෝධය ආවහන් අපිට ওই ඕන වචනයක් කියන්න අපි තේරුම කියන්න. ඒවාම ওই වචනෙන් අදහස් කළේ මොකද්ද කියලා කිව්වහන් අපි ඒක ඊට වඩා පැහැදිලි කරන්නම් කියලා කියන්න පුළුවන්. නැතුව එයා දන්න අර්ථයෙන් ඒ වචන පැහැදිලි කරන්න කියත් ඒ දහමක් දකින්න බෑ කවදාවත්. ඒක දැනුමක් විතරනේ. එහෙනම් ඒ වචන ටික අපි ඉගෙන ගන්න අපිට කරන්න තියෙන වැඩේ තේරුම් ගන්න මිසක් ඒ වචන ටික මේ දැනගත්තා කියලා අවබෝධ වෙන්නේ නැහැ. දැන් පටිච්ච සමුප්පාදේ අපි හැමෝම දන්නවනේ. අවිජ්ජා පත්‍ය සංඛාරා සක්කාර පත්‍ය විඥාන ඔහොම කියනවා. හැබැයි ඒකේ අර්ථයක් දැකලා නැහැ. කියන්නේ ප්‍රායෝගික ජීවිතයේ ඔක දකින්න පුළුවන් හැම මොහොතෙම දකින්න පුළුවන් දේ. අන්නේ දකින්න පුළුවන්කම ඇති කරගත්තොත් තමයි අඩුගානේ සත්‍ය ඥානයවත් ඇති කරගන්න පුළුවන්. ඒ කියන්නේ මේ මොහොතේ දෙයක් සකස් කිරීමම ලෝකෙට අහු වුණා. මේ දෙයක් තියෙනකොට ඒ දේ දැනගන්න මම ඉන්නවා. මොන වචන වලින් කිව්වත් ලෝක සිද්ධ වෙන තාක්කල් ලෝකෙටත් ඇහුවෙලා මමත් ඉන්නවා. සක්කාය දිට්ඨියක් තියෙනවා. එතකොට ඕක තේරුම් ගත්තොත් අර මුලා වෙන්නේ නැහැ. මේ භාවනාවෙන් මොනවද දැක්කත් මුලා වෙන්නේ නැහැ. මෙන්න මෙතන කැඩිලාද නැද්ද කියලා Tamanට පේනවා. කවුරුවත් කිව්වට වැඩක් නැහැ ආසෝවන් වෙලා කියලා. මම ඉන්නවද නැද්ද කියන එක Taman දන්නවනේ. එතකොට අර දහමට ගැලපෙන රූපයක් ඇසුරු කළොත් මම වෙමි. ඇසුරු නොකරගෙන නෙවෙයි. රූපං උපාදාය අස්මීති හෝති නො අනුපාදාය කියන දහම දකින්න වෙනවා.
ඔක්කොම වින්ද ප්‍රශ්නයක් තියෙනවා.
ඔව්.
දැන් අපි කියනවා බාහිර රූපයයි අභ්‍යන්තර ඇහැයි විඥානයයි තුන එකතු වෙනකොට දැනීමක් ඇතිවෙනවා කියලා. දැන් එහෙම කියනකොට අර දැනීම කියන වචනයෙන් අපි තේරුම් ගන්නේ දැනීම කියලා වචනයෙන් තේරුම් ගන්නේ දැන ගැනීමක්. ඒ කියන්නේ මම ඉංග්‍රීසියෙන් වචනයක් කිව්වොත් knowing කියලා knowledge එකක්ද දැන ගැනීමක්ද? නැත්නම් දැනීම කියලා වචනයෙන් අපි මෙතන අදහස් කරන්නේ ස්පර්ශයක් feeling එකක්ද? මම මේක අහන්නේ මේ ප්‍රශ්නේ මම අහන්නේ මොකද අර හුඟක් වෙලාවට දැන් කයේ ස්පර්ශයක් ඇති වෙනකොට දැනීම කිව්වහම කෙලින්ම සමුදේ බලනකොට අපි හිතන්නේ ওই ස්පර්ශයක් කියලා ෆීලිං එකක් ඇති වුණා කියලා. හැබැයි එහෙන් ওই තුන එකතු වෙලා ඒ කියන්නේ
ඕකේ ඕකේ ඉස්සෙල්ලා වචන ටික පොඩ්ඩක් තේරුම් ගන්න. ඒ ෆීලින් එක නෙවෙයි, ඒ ස්පර්ශය කියන්නේ කන්ටැක්ට් කියන එක. ඒ කියන්නේ ಜಾති තුනක් කියන එක.
ඔව් ඔව්.
පස්සේ
මං කියන්නේ
ෆීලින් කියන්නේ නිකන් අපිට ඔය දැනෙන ගතියක් නේ. අපි කැමතිද, අකමැතිද, මැදහත්ද, ඒ වගේ ෆීල් වෙනවා නේද?
එතකොට දැන් මම කියන්න හදන්නේ දැන් දැනීම කියලා වචනේ ඉංග්‍රීසියට පරිවර්තනය කරොත් මොන වචනේද පාවිච්චි කරන්න ඕනේ? ඒක දැනීම කියන්නේ දැන ගැනීමක්ද? මොකද දැන ගැනීමක් නම් දැන් පෙනීම දැන් මෙහෙමනේ කියන්නේ මේ රූපයයි ආයතනයයි ඒකට ගැලපෙන ආයතනයයි විඥානයයි තුන එකතු වෙලා දැනීමක් ඇති වෙනවා කියලා කියන්නේ. ඊට පස්සේ මේ අය වෙන වෙනම
නෑ, එතන වැරද්දක් තියෙනවා. දැන් ඇහැයි රූපයයි විඥානයේ එකතු වෙලා දැනීම නෙවෙයි එන්නේ. කනයි ශබ්දේ විඥානයේ එකතු වෙලා දැනීම නෙවෙයි.
ඒකට කියන්නේ පෙනීමක්. එහෙම කොහොමද කියන්නේ
ඒකට? ඔව් ඒකට පෙනීම, ඇසීම, දැනීම කියන්නේ අපිට නාසය හරි දිග හරි කය හරි නම් තමයි ඉන්නේ දැනීම ඉන්නේ නේද? සිංහලෙන් කිව්වොත් දැනෙන්නේ.
ඔව්.
ඕක
තමයි මම අහන්නේ. දැන් මේ වචනේ මට ඇහෙනවා, මේ වචන දෙකම පාවිච්චි කරනවා. දැනීමත් කියනවා, දැන ගැනීමත් කියනවා.
ඒක මෙහෙම නෑ. දැන ගැනීම කියනකොට හිතෙන් හිතලා හිත තමයි දැනගන්නේ.
දැන ගැනීම කිව්ව ගාම්ම දැන් මේ මනායතනෙට ගිහින් කියලා මට තේරෙනවා.
ඔව්. දැනීම කියන එක ඊට කලින් දෙයක්. ඒක නිකන් අපි ඔය සෙන්ස් වෙන මට්ටම කියලා ගන්නකො. සෙන්ස් එකකින් සෙන්ස් වෙනවා කියන්නේ. ඒක
සෙන්සින් කියලා කිව්වහම කය එක්ක ඒක සම්බන්ධ කරන්න ලේසි. ඇසෙන් ඇතිවන පෙනීමට මොකද පංගුවක් අය දැනීමක් කියලා කියන්නේ?
නෑ නෑ, ඒක දැනීම කියනවා නම් ඒක වැරදි. ඒක දිට්ඨ සුත මුත කියන එක තමයි දැනීම. දිට්ඨ කියන්නේ ඔය සීන් වගේනේ. සීන් හියරින්
කියන වචනයට ඉංග්‍රීසියෙන් මොන වගේ වචනයක්ද මට පාවිච්චි කරන්න පුළුවන්?
ඇත්තටම මේ පාලි වචනට වලට හරියන සමහර ඒවා ඉංග්‍රීසි වචන නෑ. ඒකම තමයි ඔය ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. සමහර විට සිංහල වචනත් නෑ. ඒ සිංහලේ ගොඩක් වෙලාවට අපිට ලේසි පාලියෙන් කිව්වම තේරෙන හින්දා සිංහලට කිට්ටුනේ. ඉංග්‍රීසි වල එක්සැක්ට් මීනින් එක දෙන්න වචනයක් නෑ.
ඒක මට ටිකක් ඔතන කන්ෆියුස් උනේ. අපි වේදනාවටත් කියනවා ෆීලින් කියලා.
ඔව්.
එතකොට මේ දැනීමටත් කියනවා ෆීලින්. ඊට පස්සේ මේ මෙතනින් මම අහගෙන ඉන්නකොට දැනීමක් කියනවා, දැන ගැනීමක් කියනවා. ඉතින් මට දැනීම කොහොමුණත් පෙනීම ඇති වෙනකොට ඒක මේ පිරිසිදු දෙයක්. අර මේ මන ආයතනේ තාම ගිහින් නැහැ. අපි දැන ගැනීම කිව්ව ගාම ඔය ආයතන වෙනස් වෙලා කියලා මට තේරෙනවා. ඒ කියන්නේ සමුදියක් ඇති වෙලා වෙන විඥානයක් පහළ වෙලා.
ඔව්.
වෙන විඥානයක් කියන්නේ
මනෝ විඥාන.
අර ඔව් මනෝ විඥානය පහළ වෙලා.
ඔව්.
ඒක හරිද?
ඒක හරි. ඒ දැන ගන්නකොට දැන ගන්න දේවල් මොනව හරි තියෙනවා.
ඔව් දැනගත්ත ගාම අපි මේක අභ්‍යන්තර දෙයක් කියලා දන්නවා.
ඔව් ඔව් අභ්‍යන්තර හරි බාහිර හරි මොනව හරි දෙයක් ගැනනේ දැනගෙන තියෙන්නේ. ඒක දැන ගන්නකොට වෙන දෙයක්. දැන් අර මූලික මට්ටමේ පියෝලි ගත්තොත් එහෙම ස්වභාවයක් නෙමෙයි, නිකන් සෙන්ස් වෙන ගතියක් විතරයි. ඒවා මොනවද අරව මේවා විස්තර නෑ ඒකේ.
නෑ ඒක හරි. මම මේක ඉංග්‍රීසි වලට දාන්න හැදුවේ හින්දා මට මේ වචනයක් හොයාගන්න බැරුව හින්දායි මම මේ ප්‍රශ්නේ ඇහුවේ. මොකද අර වචනේ දැම්ම ෆීලින් කියලා වචනේ දැම්ම ගමම්ම අර මේ දැන් මෙතන හිටිය ලේඩි කෙනෙක් ඇහුවානේ ස්පර්ශයක්ද කියලා. මට ෆීලින් කියලා වචනේ දැම්ම ගමම්ම හිතට එන්නේ ස්පර්ශයක් ඇති වුණා කියලා.
නෑ ඒක
සාමාන්‍යයෙන්
ඒ දෙක වෙනස්. ඒක තමයි මම කියේ වචන ටික තේරුම් ගන්න. දැන් අපි සිංහලෙන් දැනීම නැත්තම් පාලියෙන් මුත කියන එක යෙදෙන්නේ නාසයට දිවට කයට. ඒවට දැනෙනවනේ.
නාසයටයි
දිවටයි
අනිත් එක මොකද්ද?
දිව. රස දැනෙනවනේ නේද?
ඔව් රස දැනෙනවා. ඒක තමයි පෙනීමට එහෙම කියන්න බෑනේ.
පෙනීමට එහෙම කියන්න බෑ. ඒ හින්දා තමයි වෙනස් වචනයක් තියෙන්නේ දිට්ඨ කියලා. දකින්න. ඔව්. ඔව්. ඒ දැනීමයි දැකීමයි වෙනස්නේ නේද?
ඔව් ඒක තමයි මට ඒක හරි මේ මට එහෙම තමයි තේරුණේ. මම අහගෙන ඉන්නකොට මට
ඒක හොඳයි. ඒ වගේ තැන් අහලා තේරුම් ගන්න ඕනේ. දැන් ඇසීම කියන එක ওই දෙකටම වඩා වෙනස්නේ. දැකීමකුත් නෙමෙයි දැනීමකුත් නෙමෙයි. ඇහෙනවා. ඒ කණෙන් කරන එක වෙනමම පැත්තක් ඒක.
එතකොට දැන් අර මුත කියලා කියන වචනේ මුත කියලා වචන පාවිච්චි කරන්න පුළුවන්.
හා.
නිකන් මේ සෙන්සින් එකක් තියෙන තුනට විතරයි නේ.
ඔව් ඒක ආයතන වලින්ම මතක තියාගන්න. දිවටයි නාසයටයි කයටයි.
හරි.
ඒ තුනට විතරයි දැනෙන්නේ. ඕක ඕක ඉතින් ඔය ඉංග්‍රීසි වලින් ගන්න ගියාම හරි අමාරුයි ඒවා තේරුම් ගන්න. දැන් සිංහලෙන් නම් අපි දැනෙනවා කියලානේ කියන්නේ නේද? ගඳ සුඳ දැනෙනවා, රස දැනෙනවා.
සිංහලෙන් දැනෙනවා කියන්නේ තමයි මට මම මේ අහගෙන ඉන්නකොට දැන් මේ 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 හැම එකනම කතා කරන දේ මම නිකන් අහගෙන ඉන්නකොට මට නොටිස් කරා මේ වචන දෙකක් භාවිත කරනවා. ඒ වචන දෙක හැම එකටම පාවිච්චි කරනවා කියලා.
හැබැයි අර දැන් අපි තව වචනයක් පාවිච්චි කළානේ පස්සය කියන එක ආයතන 6ටම එන්න පුළුවන්.
ඔව් පස්සය 6ටම එනවා. මොකද එතන නම් අපි
ಜಾති තුනක් නේ.
ඔව් ඔව්.
අජත්ත බහිද්ද විඥාන. ඒ කියන්නේ තමන්ගේ පැත්තේ ආයතනෙයි එළියේ එකට අරමුණු වෙන දෙයි දැනගන්න විඥානය කියලා ಜಾති තුනක් ගැන කතා කරනකොට පස්සය. කන්ටැක්ට්.
ඔය තුන එකතු වීමටනේ පස්සය කියන්නේ.
ඔව් ඒක ඒකත් හැබැයි අර ඉංග්‍රීසි මීනින් එකෙන් ගන්න එපා. ඒක ඒ තුන තියෙනවා කියලා හිතෙන ගතිය තමයි පස්සේ කියන්නේ. ওই තුන ඇවිල්ලා හැපෙනව නෙවෙයි.
මේ තුන එකතු වෙන
ඒ තුනක් තියෙනවා කියලා හිතෙන එකම පස්සේ. ඒවා තියෙන්න පුළුවන් දැන් බාහිර රූපේ එළියේ කොහේ හරි තියෙන්න පුළුවන්. ඇහැ අපේ මේ පැත්තේ. ඒවා ගැටිලා නැහැ. ඒ කියන්නේ හැපිලා නැහැ. ඒ කියන්නේ තේරෙනවද? මේ ಜಾති තුනක් කියලා තියනවා කියලා දැනගන්න ගතියම තමයි කන්ටැක්ට්
කියන්නේ. ආහහ. මම එහෙම නෙවෙයි තේරුම් ගත්තේ ඩක්ටරයි. මම තේරුම් ගත්තේ මේ ඒ තුන එකතු වීමක් ඇති වෙනවා කියලා.
දැන් මෙහෙම ගන්නකෝ දැන් අපි කනට ගත්තොත් දැන් අපිට හිතෙනවනේ සද්දේ එළියෙන් ඇවිල්ලා අපේ කනේ හැපිලා ඕක හිතෙන් දැනගත්තා කියලා. එතකොට ඒක අර වදිනවා ගැටෙනවා වගේ එකක් නේ.
ඔව් එහෙම තමයි මම හිතුවේ.
එහෙම වෙන්න ඕනේ නැහැ. දැන් අපි දැන් ඈත තියෙන කන්දක් හරි ගිනි ගොඩක් හරි පේනවා කියලා හිතන්.
ඔව්.
එතෙන්දි දැන් ඒ කන්ද හරි ගිනි ගොඩ හරි ඈතනේ තියෙන්නේ. ඔක අපේ ඇහි ඇවිල්ලා අර කන්ටැක්ට් වෙන්න ගැටෙන්න ඕනේ නැහැ. ඒ කන්ටැක්ට් කියනකොට නිකන් ඒක ඊට වඩා වෙනස් ඒක.
ඒක තමයි නිකන් හිතුවේ සවුන්ඩ් එකක් නම් සවුන්ඩ් වේව් එක ගැටෙනවා.
ගැටෙනවා.
ඒකයි දුරම තියෙන ශබ්දයක් ඇහෙන්නේ නැත්තේ. ඒ සවුන්ඩ් වේව් එකකින් ගැටීමක් ඇති වෙනවා කියලා.
එහෙම නෙවෙයි. දැන් ඒ ಜಾති තුනක් තියෙනවා කියලා දැනගන්න එකම තමයි
පස්ස කියන්නේ.
ඒකට පාලියෙන් යෙදෙන්නේ සංගති. තින්නම් සංගති පස්සෝ. ඒ තුනේ එක්ව යාම පස්සය. ඒ කියන්නේ එක්ව යාම කියන්නේ එකට හැපුණා නෙමෙයි. ඔය තුන එක මොහොතක යෙදුණා කියන එක. ඒ කියන්නේ යම් කිසි මොහොතක ওই ಜಾති තුන තිබුණා කියලා හිතනවනේ. ඒ තියෙන්නේ ගොඩාක් දුර වෙන්න පුළුවන්. එකක්. කියන්නේ අපේ බාහිර ආයතනේ හුඟා දුර තියෙනවා. අජ්‍යත් ආයතනේ අපේ පැත්තේ. ඒක දැනගන්න විඥානේ හටගෙන. ওই තුන හටගෙන කියන එක තමයි මේ පස්සේ කියන්නේ. ඒකයි ඕක අර වචන වලින් හොයන්න ගියාම හරි අමාරුයි මේ. මේක දැන් ඔය පස්සේ කියන්නේ ඇත්තටම චෛතසිකයක්. ඒ කියන්නේ හිතේ තියෙන සිතවිලි කියලා තියෙන හිත දැනුවත් කරන දේවල්. චෛතසික කියන්නේ
පෙනීම කියන්නේ සිතක් නේද? පෙනීම කියන්නේ සිතක් කියලා කියනවානේ. දැන් පෙනීම ඇති වුණාම සිතක් ඇති වුණා. එහෙම කියනවනේ මම අහලා තියෙනවා.
එහෙම කියනවා. ඒ අපිට තේරුම් ගන්න ඉතින් අපි එක එක විදිහට කියනවානේ දකින්න හිතක් හැදුනා කියලා.
ඔව්.
ඒ වුණාට දැන් අර දැන් වචන විස්තර කරද්දි දැන් පාලියෙන් තියෙනවා චිත්ත චෛතසික කියලා අහලා තියෙනා නේද?
ඔව් ඔව් චෛතසික කියලා අහලා තියෙනවා.
ඔව් දැන්
චිත්ත කියලා අහලා තියෙනවා.
ඔව් දැන් චිත්ත කියන්නේ හිත.
ඔව්
විඥානය කියලා කියන්නත් පුළුවන් සමහර වෙලාවට. චෛතසික කියන්නේ ඔන්න දැන් වේදනාව චෛතසිකයක්. දැනෙන ගතිය. දැන් හිතටනේ දැනෙන්නේ හිතනේ දැනගන්නේ නේද? මේක රිදෙනවා කියලා හරි හොඳයි කියලා හරි හිත දැනගන්න. හැබැයි ඒ දැනගන්නේ අර වේදනා චෛතසිකය. හිතේම ඇති වෙන චෛතසිකයක්. ඒ කොලිටි එක ගැන අදහසක් දෙනවා චෛතසිකයෙන්. එතකොට තේරුම් ගන්න පස්සය කියන්නේ තන්නේ වගේ හිතේ ඇති වෙන දෙයක් මිසක් හිත දැනුවත් කරන චෛතසිකයක් පස්සය කියන්නේ. ඔය එළිය තියෙන ඒවා හැපෙන කතාවක් නෙවෙයි. හිත දැනගන්නවා මෙන්න මේ ಜಾති තුනක් තියෙනවා කියලා. ඒ දැනුවත් කරන ගතියට තමයි පස්සය කියන්නේ. ඒක අර වේදනාව වගේ දැන් සැපද දුකද මැදහත්ද කියලා හිත දැනගන්නවා. ඒ දැනුවත් කරන්නේ වේදනා චෛතසිකෙන්. මේ ಜಾති තුනක් තියෙනවා කියලා දැනුවත් කරන්නේ පස්ස චෛතසිකෙන්. තේරුණාද?
තේරුණා.
ඒවා මේ ಜಾති තුනක් ඇවිල්ලා හැපෙන කතාවක් නෙමෙයි. ಜಾති තුනක් තියෙනවා කියලා හිත දැනගත්තා. ඒ දැනගත්තේ දැන් හිතට නිකන් දැනගන්න බෑ. චෛතසික වලින් කියන ඒවා තමයි හිත දැනගන්නේ. එතකොට ඒ පස්සේ කියන්නේ චෛතසිකයක්. හිතේම ඇති වෙන සිතිවිල්ලක් විතරයි. ඒවා එළිය තියෙන ওই රූප නෙවෙයි ඒවා. ඒ වගේ චෛතසික ওই 52ක් තියෙනවා. ඒවා හිතේ ඇති වෙන දේවල් මිසක් මේ 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 එළියේ ඒවා නෙවෙයි.
ඒක හරි. දැන් මෙහෙම මෙහෙමත් නම අහලා තිනවා විඥාන ක්‍රියාත්මක වෙන්න ඕ ඇති වෙන්න පවතින සික 52ක් කින් විඥානයක් හැදෙන්න පුළුවන්. හැබැයි කෙනීම ඇති විත්‍යාත්මක වෙන්නේ මම ඔක හරියට කියනවාද මම දන්නේ නැහැ. දැන් චෛතසික 52ක් තියුණත් ඒකෙන් සෙට් එකක් තමයි පෙනීමට ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ මානසිකාර පස්ස වේදනා සංඥා චේතනා ඒ ඒ ඒ පහ තමයි පෙනීම කියලා එකට රූපයත් එක්ක එකතු වෙලා ඇති වෙන්නේ පෙනීම.
ඔව් ඔව් ඒක හරි. මොකද හැම හිතකම 52ම යෙදෙන්නේ නැහැ. එක හිතක ඒ වයින් ටිකක් විතරයි.
ඔව් එතකොට මේ ඒ ඔය හැම චිත්තයම ඇති වෙන්න මට පාලියෙන් කිව්වම ටිකක් වඩා ලේසි. මොකද අර සිංහල වචන කිව්වම මම ඉංග්‍රීසි වචනේ හොයන්න යනවා.
ඔව් සබ්බචිත්ත සාධාරණ චෛතසික කියන්නේ හැම හිතේම තියෙන ඒවා ටික
චෛතසික. එතකොට ඔය පහට දැන් ඇත්තටම විඥානය කියලා භාවිත කරන්න පුළුවන්. නැත්නම් ඔය පහ එකතු කියලා එකතු කරලා නාම කියලා වචනේ පාවිච්චි කරන්න පුළුවන්.
ඔව් විඥානය කියන්නේ හිත චිත්ත තේ ඇති වෙන චෛතසික ටික තමයි නාම ටික. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා එහෙම කියන්නේ. ඒක චෛතසික. හරි.
හැම පෙනීමක් ඇති වෙනම ඇති වෙනකොටම ඔය
ඔය ටික ඇති වෙනවා. ඔව්.
ඒ වගේම
ඒක මතක තියාගන්න මේ ලෝකෙට අයිති පෙනීම. පෙනීමේ ඇත්ත ඇති හැටි දැක්කොත් ලෝකෙන් එතර වෙනවනේ. අපි ඔය දැන් සම්මා දිට්ඨිය කියන්නේ පෙනීමේ ඇත්ත දැක්කොත්. එතකොට ඒවා තියෙනවා කියලා කියන්න බෑ ලෝකෝත්තර දර්ශනයේදී. කියන්නේ දැන් රහතන් වහන්සේටත් ඕවා තියෙනවා කියලා කියන්න බෑ.
නාම රූප තියෙනවා කියලා කියන්න බෑ.
බෑ. ඒවා අවිද්‍යාව මතනේ ওই ටික නේද? අවිද්‍යා පත්‍යා සංකාර, සංකාර පත්‍යා විඥාන, විඥාන පත්‍යා නාම රූප. අවිද්‍යාව තියෙන කෙනාට නේවා තියෙන්නේ. ඒවා ටිකක් තේරුම් ගන්න අමාරුයි ඔය තියරිටිකලි ගිහිල්ලා. නැකද ඔය පොත්වල තියෙන්නේ ස්කොලර්ලි ලෙවල් එකේ තියෙන්නේ රහතන් වහන්සේට ওই ටික තිබුණා. අර වේදනාවෙන් එහා තණ්හාවෙන් එහා ටික තමයි නැති වුනේ කියලා. ඒක වැරදි.
ඒක වැරදි වෙන්න ඕන. මොකද අර අවිද්‍යාව නැති වුණා නම් ඉතින් අනිත් ඒවා ඒක යට තියෙන ඒවා තියෙන විදියක් නැහනේ.
අන්න හරි. ඒ විදිහට අපිට දහමට ගලපලා ඇත්ත හොයන්න වෙනවා.
දැන් අපිට ඕක තේරුම් ගන්න භාවනාවෙන් බලන්න දැන් හැම පෙනීමක්
වෙනම
අපිට මේක අඳුන ගන්න ලේසි. හැබැයි මේක ඇති වුණේ මනායතනය කියලා ඒ හින්දා මේක බාහිර එකක් නොවේ මේ රූපය අභ්‍යන්තර දෙයක් කියලා මෙනෙහි කරන්න මේක සමුදය දකින්න ලේසි. ඒ නිසා ඒ පංචස්කන්ධයක් ඇති වුණා. පෙනීම ඇති වුණාම පංචස්කන්ධයක් ඇති වුණා. ඒක ලෞකිකව ඒ අර වෙනස් වෙන් වී දකින්න හඳුනා ගන්න මට ලේසි ඒ හින්දේ වචන හින්දා. වැරදිද ඒ විදිහට කරන එක?
මෙහෙමයි, වචන වලින් ඉගෙන ගත්තට කමන්නේ. අපි ඒක ඉතින් තව ටිකක් ඒක අත්දකින්න, තේරුම් ගන්න, ඒකට තමයි විදර්ශනය කරනවා කියන්නේ. අපි ඉගෙනගත්තු එක දැනුමක් විතරනේ. ඒක දැන් ඒකේ ඇත්ත තේරුම
එන්නේ මේක. ඔව් දැන් භාවනා කරනකොට ඔය සම්විද්‍ය ඇක්ටිව් වෙන තැන දැනීම දැන ගැනීමට ඒක උපකාර කරනවා. මට ওই වෙනස නැත්තම් හොයන්න අමාරුයි. දැන් මේ මොහොතේදී දැන් භාවනා කරනකොට මේ මොහොතේදී මේක දැනීම පමණයි. දැන් මේ මොහොතේදී මනායතනයත් ක්‍රියාත්මක වෙලා හින්දා මේක දැන් හිතෙන් හදාගත් දෙයක්.
ඔව්
මට ඒක හඳුනා ගන්න.
ඔව් හිතෙන් හදාගත්තු එක අපි ඒ බව නොදන්නකමට, සිහිය නොවන නැතිකමට අපිට හිතෙන්නේ එළිය තියනවා කියලා.
දැන් අපි හිතෙන් හදාගත්ත විදිය දන්න හින්දා එළිය කියලා හිතෙන්නේ නැහනේ. අර නාම රූපයක් ඇති වෙලා හින්දා ඒකයි මම කියන්නේ, ඒක උපකාර වෙනවා මට මේක එළිය නෙවෙයි කියලා දැනගන්න.
ඒක හොඳයි. ඒක හරි, හිතෙන් හදපු දෙයනේ හිත දැනගත්තා. ඒක එළිය නෙවෙයි.
ඔව් හිතෙන් හදපු දෙය බව මම දැනගත්ත ගමන් මට තේරෙනවා දැන් මේක එළියෙන් වෙන්න බෑනේ. දැන් මම කොච්චර කිව්වත් මේ රූපය ලස්සනයි කියලා වෙන එක්කෙනෙක් කියන නෑ ඔය රූපය කැතයි. තමර කෙලින්ම තේරෙනවා මේ මම ලස්සනයි කියන එක මට ඇත්තක්, යා කැතයි කියන එක යාට ඇත්තක්. මේ අපි ෆයිට් වෙන්නක දෙයක් නැහැ. මොකද මේක මම මගේ මනායතනෙන් හදාගත්තු එකක් කියලා මට තේරෙනවා. අර නාම රූප උපකාරයෙන්
ඔය එතන මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් ඔන්න කෙනෙක්ව ලස්සනයි කැතයි කියලා දෙන්නෙකුට හිතෙන්න පුළුවන්. නැත්තම් අපි ඇඳුමක් එක්කෙනෙක් කියයි ලස්සනයි කියලා, තව එක්කෙනෙක් කියනවා කැතයි කියලා.
ඔව්.
එතකොට ලස්සනයි කැතයි දෙන්නගේ හිතේ තමයි හටගත්තේ.
ඔව්.
ඒක අපිට දකින්න ලේසි. හැබැයි දෙන්නම විශ්වාස කළා නේද ඔය එළියේ තියෙන මේ දෙයක්. ඇඳුමක් එළියේ තියෙනවා කියලා.
දෙන්නම විශ්වාස කරා මොකක් හරි දෙයක්, ඇඳුමක් කිව්වහම යා අපි හඳුනාගෙන මොනා හරි දෙයක් එළිය තියෙනවා කියලා. අර තුන එකතු වෙන මොහොතෙදී ඒක එළිය තියුණා කියලා දන්නවනේ. බාහිර රූපයයි බාහිර රූපයයි
ඒක හරිද? එතකොට
දැන්
ඔන්න ඔන්න දැන් බාහිර රූපයක් තියෙනවා. ඔයා කියන ලස්සනයි කියලා, මං කියන කැතයි කියලා. දැන් අපි දෙන්න දැන් කැත කියන එක මං හැදුවා, ලස්සන කියන එක ඔයා හැදුවා. ඒක හොඳට පේනවා හිතේ හැදුවේ. හැබැයි අපි දෙන්නම දැන් පිළිගත්ත නේද එළියේ රූපයක් ගැනයි මේ හිතන්නේ කියලා.
නෑ, දැන් ඔය රූපේ අපි ඇතුලේ හදලා හින්දායි අපි ඔය ලස්සනයි කැතයි කිව්වේ. එළියේ රූපේ ඇති උනේ පෙනීම ඇති කරන්න විතරයි. ඊට පස්සේ ඒ එළියේ රූපය නැති වුණා, නිරෝධ වුණා. දැන් අපි කතා කරන්නේ මේ සිතෙන් හදාගත්ත රූපේ. මොකද ඒක දැන් නැහැ. ඒ ශබ්දේ හරි ඉදේ දැන් නැහැ. අපි දැන් කතා කරන්නේ මේ පෙර දැක්ක දෙයක්. දැනීම ඇති වුණ මොහොතේ විතරනේ ඒ පෙනීම ඇතිවන මොහොතේ විතරනේ ඒ පෙනීම ඒ පෙනීම පවතින්නේ ඒ මොහොතේදී විතරනේ. මම හිතුවේ එහෙමයි. මම වැරදි වෙන්න පුළුවන්. මම හිතුවේ ඒ දැකීම ඇති වුණ.
හොඳයි. කියනකොටම අවබෝධෙත් එනවා ටික ටික. දැකීම ඇති වුණ මොහොතේ ওই ටික තිබුණා. ඊට පස්සේ හිතනකොට ඒ ටික නැහැ. දැන් ඇති වෙලා නැති වුණා. දැන් අපි අද විස්තර කළා නේද දැකීම තිබුණ මොහොතෙත් පොඩ්ඩක් බලන්න ඒක තිබුණේ කොහොමද කියලා. ඒ දැකීම තියෙන මොහොත කියන්නේ ඇහැයි රූපේයි චක්කු විඤ්ඤාණේ කියන මොහොත. අන්න ඔතන තමයි පස්සේ කියන්නේ. ඔතන හරි ගැඹුරු තැනක්. එහෙම ඒ හිතන අයට තමයි ඉතින් ඕක දැන් මේක පේනවා. තව පොඩ්ඩක් එහාට හිතුවා නම් දැන් මේ කියන එක පේනවා. එහෙම හොයන්න ඕන. දැන් හුඟක් අය ඉන්නේ අර අපිත් ඔතන තමයි හිටියේ. ඉතින් අර අරක ඇති වෙලා නැති වුණා. ඊට පස්සේ අපි හිතනවා මේ කතාවත් හරි. දැන් අපි එතනිනුත් ස්ටෙප් එකක් එහාට ගිහින්නේ මේ සම්මාදිට්ඨිය ගැන කතා කරන්න. පස්සේ ඇති වුණේ කොහොමද කියන එක. එතෙන්දි තමයි මේ අජත්ත බහිද්ද ආයතන අවිද්‍යාවෙන්ම පණෝන ඒව නේද කියන තැන තේරුම් ගන්න ඕන. ඒතර දැකීමට අජත්ත බහිද්ද අයිති නෑ. ඇහැයි රූපෙයි අයිති නෑ. ඇසීමට කනයි සද්දෙයි අයිති නෑ. ඔක හරි තේරුම් ගන්න අමාරු දෙයක්. ඔතන කනයි ශබ්දයි නැතුව අහන්න පුළුවන් කිව්වහම ඒක හොඳ නුවණක් තියෙන්න ඕන නේද? ඇහැයි රූපයි නැතුව දකින්න පුළුවන් කියන්නේ කොහොමද? සාමාන්‍ය කෙනෙකුට ඕක තේරෙන්නේ
නැහැ. ආන්න.
ඔව්. සේ ආයතනේ වේදි තබ්බේ නේද? චක්කුංච නිරුජ්ජති රූප සංඥාච නිරුජ්ජති.
මේ දැන් ඔය උතන මම දවසක් කතා කරා මේ ළඟදී ඔය ඇහැ නැතුව දකින්න පුළුවන් කියලා මේ ඔකට මට ඒ කට්ටියට උදව් වුණා කියන්න මේ YouTube එකක් තියෙනවා මේ US වල ළමයිගේ ඇස් දෙකම අයින් කරලා අවුරුදු 8 දී දැන් ඒ ළමයාගේ වයස අවුරුදු 12 13 ක් ඒ ළමයාට පේනවා. දැන් ඒ ළමයා මොලේ ට්‍රේන් කරලා මේ බලන් එයාට වීඩියෝ ගේම්ස් එල්ලම් කරන්න පුළුවන්, බාස්කට්බෝල් හැම දෙයක්ම කරන්න පුළුවන්. එයා මනසින් කරන්නේ ඇස් දෙකම අයින් කරලා. ඉතින් ඕක මට ඒ වෙලාවේ පොඩ්ඩක් උදව් වුණා මේ හිතන්න කියලා අනික් අයට කියන්න. තිරුවන් සරණයි. මේ අර කමල් කියපු ප්‍රශ්නෙට මේ ඒ ළමයා රහත් වෙලා නෙමෙයි, ඒ ළමයා කරන්නේ චූටි මේ අර වවුලෝවාගේ වවුල් සද්දෙන් අහනවා. මේ සද්දෙන් දකිනවා. මේ පුංචි සද්දයක් එයා කටෙන් මේ නිකුත් කරලා ටික් 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 ගාලා ඒක රිෆ්ලෙක්ෂන් එකෙන් තමයි එයා බලන්නේ. තිරුවන් සරණයි.
රාධිකා නැති වෙලාවේ සරත්
දැන් මගේ
දැන් වා නැති වෙලාවේ මේ සරත් උදාහරණයක් කිව්වා. අර කොහෙද ළමෙක් ඉන්නවලු එයාගේ ඇස් දෙකම නැහැ. ඒ වුණාට එයා ට්‍රේන් කරලා දැන් එයාට පුළුවන්ලු. ඒගොල්ලෝ කියන්නේ මේ බ්‍රේන් එකෙන් දකින්න පුළුවන් කියලා. කොහෙද සරත්තේ? US වලද?
ඔව් US වල. මම ඕන YouTube link එක එවන්නම්. මේකට දාන්නම්. ඒක බලන්න තියෙන හොඳයි. ඉතින් බලන්න. ආනිකානිකමට. තේරුණා සර්.
ඔව් නෑ ඒක හැමෝටම හොඳයි. ඉතින් දැන් අපි හිතනවා ඇහැ තියෙන්න ඕන, රූප තියෙන්න ඕන දකින්න කියලා. ඒක ඇත්ත තත්ත්වේ එහෙම නෙවෙයි. මොකද දැන් අපි ඔකේ එක මට්ටමක් තමයි හරි ඇහැයි රූපේ චක්කු විඥානේ හටගෙන ඒක නැති වුණා. ඊට පස්සේ මේ හිතෙන් හිතනකොට අරව නැහෙනේ. අරක ඇති වෙලා නැති වෙලා. ඇයි නැති දෙයක් ගැන හිතන්නේ? එතනෙනුත් ඇත්තක් දකින්න පුළුවන්.
එහෙම තමයි මම මේ කරගෙන හිටියේ.
ඔව්.
දැන් මම එහෙම තමයි හිතුවේ.
ඔව්. දැන් එතනින් එහාට ගිය තව ඇත්තක් තියෙනවා. අපි අර ඇහැයි රූපේ චක්කු විඥානේ තියෙනවා කියපු වෙලාවේ ඒ ජාති තුන තිබුණේ කොහොමද? ඒක තමයි අර පස්සේ පස්ස සමුදේ පස්ස නිරෝධය කියන තැන හොයන තැන. ඒ වෙලාවේ ඇහැ තිබුණා නම් ඒක තිබුණේ කොහොමද? ඒ වෙලාවේ රූපი තිබුණා නම් ඒක තිබුණේ කොහොමද? ඒ ක්ෂණේ තුල හිතන වෙලාව නෙමෙයි දකින වෙලාවේදී. එතකොට දැන් වතුරට බල්ලා එබෙනකොට වතුරේ බල්ලෙක් ඉන්න ඕනද දකින්න විලාවේ? නෑනේ. ତେର බාහිර රූපේ අපි ඊට පස්සේ හිතලා එළියෙන් තියපු එකක්. ତେର අපි දකින එක රූපයක්වත් එළියේ තියෙන්න ඕනේ නෑ අපිට දකින්න. අපි එහෙම හිතන හින්දා එළියේ තියනවා කියලා හිතුණාට එළියේ තිබිලා නෙමෙයි අපි දැකලා තියෙන්නේ. අපි දැකලා තියෙන ඇහැ උපද්දපු ඒවා, කන උපද්දපු ඒවා. බාහිරයක් අපිට දකින්න බෑ.
ඔව් අපි දැක්ක මොහොතේ ඉඳන් එන අර පළවෙනි මොහොත ගැනීම බුදුරජාණන් වහන්සේ බාහිය ස්වාමින් වහන්සේට කිව්වහම දකින්න විට දැකීම විතරක් තියෙනවනේ නැත් පෙනෙන විට පෙනීම විතරක් තියෙනවනේ ඇසෙන විට ඇසීම විතරක් එතකොට මට ඒකෙන් තේරුම් ගත්තේ ඒ මොහොතේදී ඒක සත්‍යයක් ඒක රහතුන් වහන්සේ කෙනෙක්ට වුණත් එහෙමයි
ඔව් ඒ මොකද්ද ඒකෙන් කියන්නේ දකිනකොට ඒ පෙනීම විතරයි කියන්නේ මොකද්ද එතකොට දකින දෙයක් කියන එකක් දාන්නත් බෑ දැකපු කෙනෙක් කියලා දෙයක් දාන්නත් බෑ නේද දැකීම විතරනේ ඒ බාහ්‍ය සූත්‍රෙම අන්තිමට කියනවා ඒ දැකීම විතරක් වුණොත් දැකපු දෙයක් ගැන කතා කරන්නත් බෑ මොකද දැකපු දෙයක් තිබුණත් ඒක නිසා බාහ්‍ය පිහිටනවා ඔබ පිහිටයි එතන එහි ඔබ පිහිටයි එයින් ඔබ පිහිටයි නැත්තම් මෙහි ඔබ පිහිටනවා එහෙම නැත්තම් ওই දෙක අතරේ කොහි හරි බාහ්‍ය ඉන්නවා ඒ දැකීමෙන් එහාට ගියොත් දැකීම විතරක් වුණත් එහෙම වෙන්න බෑ දැකීම විතරයි දැන් අපිටලා තියෙන්නේ දැකීමෙන් නවත්තලා නෑ අපි දැකපු දෙයකුත් පනෝලා අර වතුරේ බල්ලෙක් හැදුවා වගේ ඒක දැකීම නෙමෙයි දැකීමට අපි මනසෙන් එකතු කරලා ගොඩක් දේවල්
ඒක හරි ඩොක්ටර් රවි දැන් මට තේරෙනවා මේ ඔක්කොම අපි මන ආයතනයෙන් කරපු දේවල් කියලා
අන්න ඒක තමයි දැන් අපිට මන ආයතනයෙන් කරපුවා කියලා එකපාරට පේන්නේ නැහැ ඒ හින්දා තමයි මේ බුදුහාමුදුරුවෝ ওই මාර්ගේ දීලා තියෙන්නේ ටිකෙන් ටික තෙන්ට යන්න ඕක තමයි අපි අර පස්සයයි පස්ස නිරෝධ පස්ස සමුදයයි පස්ස නිරෝධය කියන්නේ ස්පර්ශය කියන එක බාර අරගෙන තමයි අපි ඒක ගැන කල්පනා කරන්නේ අපි ස්පර්ශය ඇති වුණේ කොහොමද කියලා හොයන්නේ නැහැ තත් අපි දැකීමට අමතරව ඇහැකුයි රූපකුයි පනෝපු හින්දා තමයි විඥානිකුත් ඇවිල්ලා විඥාණයෙන් තමයි මේ දෙක තියෙනවා කියලා කිව්වේ ওই ಜಾති තුනක් හින්දා ස්පර්ශයක් හදාගත්තේ දැකීම කියන එක ස්පර්ශය නෑ. ඒ මූලික අවස්ථාව. ඒ විද්‍යාව යෙදුන්නේ නැත්තම්. ඇසීම කියන එකේ සද්දෙකුත් නෑ, කනකුත් නෑ, සෝත විඥානෙකුත් නෑ. මේ තුනම අපි හිතන්න ගිහිල්ලා තමයි ආ ඔහොම ඇහෙන්න නම් කනක් තියෙන්න ඕන කියලා හිතලානේ කියන්නේ. ඒක කන අපිට අත්දකින්න පුළුවන් එකක් නෙවෙයි. කල්පනා කරලා දැනගන්න එකක්. මනෝ ආයතනේ වැඩක් ඒක. එතන කනක් තියෙනවා කියලා තියෙන්නේ අපේ පෙර අද්දකීම් හින්දා. නැත්තම් අපිට වෙන්නේ ඇහෙනවා විතරයි. කන තියෙනවා කියලා දැනගන්නේ ඇසීම ගැන කල්පනා කරලා. ඇහුනේ කොහොමද කියලා හිතන්න ගියාම තමයි ඇහෙන්න නම් කනක් තියෙන්න ඕනේ. ඒ හිතලා දැනගත්ත එක ඇසීමටයි තියෙන්න බෑනේ නේද?
එහෙම නැතුව අපිට එක්ස්ප්ලেইন කරන්න විදියක් නෑ නේ රවි. කොහොමද දැන් ප්‍රශ්නයක් අහුවාම
ඒක හරි දැන් එක්ස්ප්ලেইন කරන්නේ ලෝකේට අයිති අයටනේ
දැන් අපි මේ මොනා හරි කිව්ව ගමන් මේක බොරුවක් වුණා එකපාරට මොකද අපි ලෝක කියාගන්න විදියක් නැහැ
ඒ හින්දා තමයි ලෝකයාට ඇත්ත රහතන් වහන්සේට බොරු කියන්නේ ඉතින් ඕක කියාගන්න බැරි හින්දා තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරද්දි ඉස්සෙල්ලා කියන්නේ ඇහැයි රූපේ චක්කු විඥානේ නිසා පස්සේ නිසා වේදනාව ඔහොම මේ අර පඤ්ඤා ප්‍රපංචේ දක්වා යනවා මදුපින්දික සූත්‍රේ කියනවනේ නේද?
ඔව්.
හැබැයි ඊට පස්සේ කියනවනේ ඇහැ ඇතිකල්ලි රූප ඇතිකල්ලි චක්කු විඥානේ ඇතිකල්ලි මෙන්න මෙහෙම ওই ප්‍රපංච දක්වා යනවා. හැබැයි ඇහැ නැත්තම් රූප නැත්තම් චක්කු විඥානේ නැත්තම් මොකුත් නැහෙනේ. නිරෝධයි කියලා කියනවා නේද?
ඔව් එහෙම කියනවා. දැන්
එතකොට පේනවද මේ නුවණ තියෙන කෙනාට අවිද්‍යාව නැති අවිද්‍යාව තියෙනකන් ඕවා තියෙනවා. මකද ඇහැ පනෝල තියෙනත් අවිද්‍යාවෙන් රූප පනෝල තියෙන්නේ අවිද්‍යාවෙන් ඒ දෙක තියෙන හින්දා තමයි චක්කු විඥානේ ආවේ. ඒතර පස්සේ හැදුවේ අවිද්‍යාවෙන් නේද?
දැන් රහතුන් වහන්සේ කෙනෙක්ටත් පේනවනේ. කොහොමද ඒක
කියන්නේ? රහතන් වහන්සේට පෙනුණට
හිතෙන් විතරයි පේන්නේ කියලා මොකද දැන්
අර ඒක
එතන හිතේ මහත්යෙක් කිව්වා ඇස් පේන්නේ නැති කෙනෙක්ට දිනු වෙලා හිතෙන් පේන්න ගත්ත කියලා. ඒක ඉතින් මම විශ්වාස කරනවා. මොකද පංගුවක් අයට අත් නැතුව පේන් කරන්න බැරි විදිහ ඒගොල්ලන් මේ මේ කකුලේ කියන ටෝස් වලින් පේන්ට් කරලා ලස්සන පින්තූර හදලා තිනෙමින් දිනුවෙන් එක එක කරන්න පුළුවන්. හැබැයි
ඒ ප්‍රශ්නේ මට හරියට තේරුන්නේ නැහැ. තවසරයක් අහන්න පුළුවන්ද?
දැන් ડોක්ටර් රවි කියන එක හරිය අපිට කියාගන්න විදියක් නැති හින්දා අපි ලෞකික ලෝකෙක ඉන්න හින්දා අපි කියනවා මේ බාහිර රූපය බාහිර රූපයයි මේ ආයතනයයි විඥානයයි එකතු වෙනකොට පෙනීම හරි ඇසීම හරි ඇති වෙනවා කියලා. දැන් රහතුන් වහන්සේ කෙනෙක්ටත් පේනවානේ, රහතුන් වහන්සේ කෙනෙක්ටත් ඇසෙනවා. ඉතින් එහෙමවත් අපිට කතා කරන්න විදිය නැති වෙන තත්වයක් වෙනවා. දැන් රහතුන් වහන්සේ කෙනෙක්ටත් කාට හරි ගන්වනකොට කොහොමද කියා දෙන්න? ඔය තුනමවත් පාවිච්චි කරගාම ඕක ඇත්තක් නෙවෙයි වෙන හින්දා කොහොමද මේක කාට වුණත් කියා දෙන්නවත් බැරි තත්වයකට එනවා? මොකද කියන හැම එකමත්
ඔව් ඔව් හරි හරි. ඒක ඒක මෙහෙමයි. දැන් අපි ඇත්ත දැනගත්ත පළියට ඇත්ත කිව්වෝ කියා දුන්නට අහන කෙනාට තේරෙන්නේ නැහැ. එයාට ප්‍රඥාව වැඩිලා නැහෙනේ. දැන් හිතන්න අපි දැන් අන වතුරට ඉබෙන බල්ලා ඉන්නවා බුරබුරා. දැන් අපි බල්ලට තේරුම් කරන්න යනවා. ගිහින් කෙලින්ම කිව්වට හරියන්නේ නැහැ, උතන බල්ලෙන් නැහැයි කියලා. ඌට තේරෙන්නේ නැහැ. ඔකේ අර පේන්නේ අර ඉන්නවනේ. එතකොට එයාට තේරුම් කරන්න එයාගේ මට්ටමේ ඉඳන් ටිකෙන් ටික යන්න වෙනවා. ඉස්සෙල්ලා අපිට ඕක තේරුම් කරන්න කලින් එයාගේ තරහ නිවන්න. තරහේ තරහෙන් ඉන්නකන් ඕක තේරුම් ගන්න බෑ. ඒකට මොකක් හරි වෙන උපක්‍රමයක් දාලා තරහ අඩු කරන්න ඕන. ඒ වගේ තමයි අපේ නීවරණ යටපත් කරන්න ඉස්සෙල්ලා වෙන උපක්‍රමයක් දෙනවා. නීවරණ යටපත් වන මනසට ඔන්න දැන් ධම දේශනා කරනවා. මේ දැකීම කියන එක දැකීම විතරයි. ඒ රූපයක් හැදුවේ මනසෙන් කල්පනා කරලා කියන පැත්ත පෙන්වන්න පුළුවන්. එතකොට ඔන්න ආයතන ගැන පිරිසිඳ දකින්න. එතකොට ඇහැට පුළුවන් ද එළියේ තියෙන දෙයක් කරන් දෙන්න. ඇහැට පුළුවන් වර්ණ සටහනක් උපදන්න විතරයි කියන පැත්ත තේරුම් කරලා දෙන්න ඕන. ඉතින් ඒක පටන් ගන්න අපි හරි ඇහැ කොයි රූපෙකුයි තියෙනවා. ඒ වුණාට ටිකක් කල්පනා කරලා බලන්න ওই රූපේ එළියේ තියෙන එකද ඇහැ හදලා දීපු එකද ඔය දැනගත්තේ කියලා.
දැනගත්තේ මේ මනසින් හදපු දෙයක් තමයි. දැනගත්ත කියලා වචන පාවිච්චි කර ගමන්ම මාන ආයතනෙන් කරපු දෙයක්.
ඔව්. එහෙන් දැක්ක කියලානේ දැනගෙන තියෙන්නේ. දැන් එහෙන් දැකපු හින්දානේ එළියේ දෙයක් ගැන අපි කතා කරන්නේ. ඒ ලෝකේ ඉන්න කෙනා ඉතින් ඒක එළිය කියලා හිතාගෙන ඉන්න අය නට ගන්න නුවණින් බලනකොට නේද ඕක?
නුවණින් බලනකොට දන්නවා ඔය කතා කරන දෙය දැන් මම
එළිය තියෙන්න බෑ
කතා කරන්න.
ආ ඉතින් ඒ ටික අවබෝධ වෙන කෙනාට තමයි ඔය එළිය රූපයක් නෙමෙයි හිතෙන් හදපු රූපයක් ඔය දැනගත්තේ කියන එක කියන්න පුළුවන්. ඔය ටික නොදන්න කෙනාට කොච්චර කිව්වත් වැඩක් නෑ. හරි ඒකයි මේක මේ මේ
බුදු ඒක කතා කරනකොටවත් දකින්න කොටවත් නුවණින් දන්නවා.
ඔව් ඔව්. එතකොට ඒ නුවණ වැඩෙන්න විදිහක් කරපු හින්දානේ ওই ටික දැන් තේරුම් ගත්තේ. දැන් මුලින්ම ඕක නොකරපු කෙනාට ඕක කිව්වට ඕක පිළිගන්නෙත් නැහැ. කොහොමද එළිය නැහැ කියන්නේ කියලා. ඒ කියන්නේ එළිය තියෙන එකම ඇනලයිස් කර කර ඉන්නවා. ඒක හැදුන දේවලුත් එළියෙන් හොය හොයා. දැන් හැබැයි වාට පේනවනේ නෑ මේක හිතෙන් හදලා එළියෙන් තිබ්බා. මං එළියේ තිබුණ එක හැදුන හැටි.
ඒ ප්‍රශ්නේ මට එච්චරම තියුන්නේ නෑ. මොකද මං ඒ විදිහට හුවක්
ප්‍රැක්ටිස් කරපු හින්දා.
මෙනෙහි කර හිතියේ. හැබැයි මං එහෙම මෙනෙහි කරේ අර නාම රූප පාවිච්චි කරලා.
හරි.
ඔව්. ඒ අයිඩෙන්ටිෆයි කරන්න මං ඒක පාවිච්චි කළා තමයි අයිඩෙන්ටිෆයි කරේ.
ඔව්. දැන් එතකොට එළියේ තියෙන කිසිම දෙයක් ඇහෙන් දැනගන්න බෑනේ එතකොට. ඒක පිළිගන්නවද?
එක මං හොඳටම පිළිගන්නවා.
ආ. ඒ වගේ තමයි අපේ ආයතන එකකින්වත් අපිට එළියේ තියෙන දේවල් දැනගන්න බෑ.
ඒකත් හරි. මොකද අපි එහෙම හිතුවට අපි ඔක්කොම හිතෙන් හදපු දේ ඒකනේ අපි කියන්නේ මේ ලෝකේ අපි මේ ලෝකේ මගේ ලෝකේ වෙන කෙනෙක්ගේ ලෝකේ වෙනස්. මොකද මම ඒ ඔක්කොම ලෝකය පැනෙව්වේ මගේ ආයතනෙන් අරගෙන හිතින් මවලා.
එතකොට ඇහෙන් දකින මොහොතේ එළියේ දෙයක් තියෙන්න ඕනද එතකොට?
ඇත්තටම කියන්න රවි මම එහෙම තමයි හිතුවේ.
ඒ ඒක වැරද්දක් තියෙනවනේ නේද? ඒක තමයි. දැන් එහෙම ඒක දකින්න එක තමයි ඔන්න සම්මා දිට්ඨිය කියන්නේ. දැන් අපි බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා ওই විදිය. එතකොට දිත්තේ දිත්තමත්タン කියනකොට එළිය දෙයක් දාන්නේ නැහැ. මොකද දැන් අපි දන්නවනේ මොඩකමට අවිද්‍යාව වෙන්නේ අපි එළියෙන් දෙයක් තියලා තින්නේ මෙච්චරක. මේක දැකීමට අයිති නැහැ.
ඒක මම එහෙමයි හිතුවේ අත්‍තරම ඒ දකින්න මොහොතදී ඒ දේ බාහිර දෙයක් කියලා. හැබැයි එතනත් නුවණින් මම දැනගෙන හිටියා මේ බාහිර රූපය අපිට පෙනුනට මෙහෙම හයිය මේ කියන පිංගානක් හරි කෝපයක් හැටියට කියලා ඕකත් මායාවක්. මොකද ඕක හැදිලා තියෙන්නේ අර සුද්දස්තක අටෙන් අර ඒ හින්දා ඒ වගේ මෙනෙහි කරේ හින්දා මම දැනගෙන හිටියා ඔය ඒ මොහොතේදී දකින්න දෙයක් මම ඇත්තරම ඇති වෙන ඇති මේ ඉතුරුක් නැතුව හටගෙන නිරෝධ වෙන දෙයක් කියලා ඇති වෙලා නැති වෙන ඉතුරුක් නැතිව ඇති වෙන දෙයක් කියලා මම දැනගෙන හිටියා නෝනි. ඉතින් මං එතෙන්දිත් දැනගෙන හිටියා මේ මං දකින්න මොහොතේදී උනත් මේ රූපය තික්ෂක්ෂණ 17කින් නිරෝ ඇති වෙලා නැති වෙලා මං දකින්න විදිය වැරදි කියලා මට නුවණින් එතකොටත් දැනගෙන හිටියා. හැබැයි බාහිර කියලා තමයි මම හිතුවේ.
ඒ දකින්න මොහොතේ බාහිරේ සතර මහා ධාතුව තිබිලා තියෙනවනේ නේද?
එහෙම තමයි මම හිතුවේ. මං දකින්න මොහොතේදී මේ දැක්ක එහෙම තමයි මම භාවනා කළා මෙනෙහි කරේ.
ඒක හරියි.
මේ දකින්න මොහොතේදී මේ දකින්න මොහොතේදී මේක මේ ඔය සුද්දස්සක වලින් ඔය පටවි ඔය සතර මහා ධාතුවෙන් ඉතිපස්සේ ගන්ධ සුවඳ ඕජා යන්නේවෙන් හදපු ඇතිවන නැතිවන මේ මොකක්වත් without a remainder ඔය මොනවත් නැතුව නැතිව දෙයක් කියලා මං මෙනෙහි කරේ එහෙමයි. මට හරියට ඔක් කියා ගන්න බැහැ. හැබැයි මොනවත් පවතින්නේ නැතුව
ඒක පැහැදිලි කියන එක පැහැදිලි. දැන් ඔයාට තේරෙනවද එහෙම හිතන එකෙත් අඩුවක් තියනවා කියලා?
ඒක තමයි මට තියෙන ප්‍රශ්නේ. මට ඒක තාම වැටහෙන්නේ නැහැ. හරියට 100 සීත 100ක් මේක අර දකින මොහොතදීවත් එලියෙන් තියෙන්නේ නැහැ කියලා මට බාහිරව තියෙන්නේ නැහැ කියලා මට මේ ඇත්තටම නුවණින් වැටහෙන්නේ නැහැ. මට නුවණින් වැටහෙන්නේ ඔය තියෙන දේ
ඇතිලා නැති වුණා
කොටස එච්චර විතරමයි ඇත්තටම කියන්නේ.
හරි. එතන තමයි අපි මේ කියා දෙන්න හදන්නේ. එතකොට එළියේ තියෙන දේ ඇති වෙලා නැති වුණා නම් ඇති වුණ වෙලාවේ ඔක තියනවා කියලා අපි දැනගෙන තියෙනවනේ. ඒ දැනගත්තේ කොහමද කියන එක හොයන්න ඕන. දැන් අපිට කිසිම දෙයක් දැන් ඉස්සෙල්ලා කිව්වනේ ඇහෙන් දැනගන්න බෑ එළියේ තියෙනවා කියලා. කනෙන් දැනගන්න බෑ, නාසයෙන් දැනගන්න බෑ, දිවෙන් දැනගන්න බෑ, කයෙන් දැනගන්න බෑ. හරිද?
හරි.
එතකොට ඔය දැන් ඒ මොහොතේ ඒක හටගත්තු මොහොතේ ඕක තියෙනවා කියලා දැනගත්තේ මොන ආයතනෙන්ද? එළියේ තියෙනවා කියලා. දැනගන්න විදිහක් නැහැ නේද?
මම දැනගන්න විදිහක් නැහැ.
ඔව්. අර මේ එහෙනම් තේරුම් ගන්න ඕක දැනගෙන තියෙන්නේ අපි ඉගෙනගත්තු දෙයකින්. දැනුමක්. කාගෙන් හරි අහලා තියෙනවා මේ කතාව.
එහෙම නැත්නම් ඇත්තටම අර ස්පර්ශයෙන් ඇති වෙන හින්දා වඩා තමන්ටම දැනෙන්න පුළුවන්. මොකද කියමු
අල්ලලා බැලුව.
යකඩෙන් හද පුදුර දැන් ඇස් පේන්නේ නැති වුණත් යකඩෙන් ඇස් වහල නම් ඇස් පේන්නේ නැති කෙනෙක් වුණත් යක් ඇතුරක් තියනවා නම්
හරි දැන් ඒක මෙහෙම බලන්න එතකොට මොන ආයතනෙද වැඩ කරන්නේ කාය ආයතනේ නේද
ඔව් ඉතින් ඒ එතන මොනා හරි තියනවා කියලා දැනගන්න පුළුවන් මොකද නැත්තම් මං ගැටෙන්නේ නැහැ නේ ගින් හැප්පෙන්නේ
නැහැ ඔව් දැන් ඒකට කාය ආයතන ගැන හොඳට බලන්න ඕන කාය ආයතනෙට දෙන්න පුළුවන් මොකද්ද ඉස්සෙල්ලත් අපි කතා කළා කාය ආයතනෙට රූපයක් කරන් දෙන්න පුළුවන්ද දැනීමක්ද අරන් දෙන්නේ
දැනීම
දැනීම කියන එකේ රූප නැහැ මම හොඳට තේරුම් ගන්න
දැනීම කියන්නේ ක්‍රියාවක්
දැනීම ගැන කල්පනා කරන්න ගිහින් තමයි අපි ඔය දැනුනේ මොකද්ද කියලා රූපේ හදන්නේ දැනීම කියන එකට පාටක් නැහැ හැඩයක් නැහැ තදගතියක් නැහැ තියෙන තැනක් නැහැ දැනෙනවා විතරයි එතකොට දැනීමෙන් නවත්තන්න නැතුව අපි ඒක ගැන කල්පනා කරලා තමයි ඔන්න මෙහෙම දෙයක් හැපුණා කියලා කියන්නේ මගේ අතේ මේසේ හැපුණා මගේ අතේ පුටුව හැපුණා දැන් දැනීමේ අතක් තියනවද දැනීමේ පුටුවක් තියනවද එහෙම නැත්නම් කල්පනා කරලාද ඒවා හැදුවි හිතන්නේද හැදුවි
ඔව් හිතින් තමයි හැදුවේ
එතකොට ඒකට තමයි කාය ආයතනෙත් අපි හොඳට පිරිසිඳ දකින්න ඕන කාය ආයතනෙට පුළුවන් දැනීම දෙන්න දැනීම කියන්නේ රූප නිවි
නෑ දැනීම කියන්නේ රූප නෙවෙයි දැනීම කියන්නේ පඨවි ගතිය
නෑ පඨවි ගතියක් නෙවෙයි ඔය දැනෙන්නේ තද ගතිය කියලා තියෙන්නේ හිතෙන් දැනීම කියන එකේ එහෙම මොකුත් නැහැ. ඔය දැනුනේ පටවි තද ගතිය කියලා කිව්වේ හිතෙන් නේද?
ඔව් ඔව් හිතෙන් තමයි.
නිකන් ඔය මේසේ අල්ලගෙන හිතන්න නැත්තම් පුටු අල්ලගෙන හිතන්න. තද ඔය දැනීමද තද ගතිය කියන්නේ නැත්තම් දැනීම ගැන කල්පනා කරලාද කිව්වේ ඕක තද ගතිය කියලා. කල්පනා කරලා නේද?
ඔව්
කල්පනා. එහෙනම් පටවි තියෙනවා කියලා දැනගත්තේ හිත මිසක්. පුටුව කිව්වේ නෑ මම පටවි කියලා. ඒතට ඒක විඥාණයෙන් හිතෙන් දැනගන්න එකක් විතරයි. ඒතට අපේ මෝඩකමට තමයි ඔක එළිය තියෙනවා කියලා. අර හිතෙන් දැනගත්තු එක එළිය තිබ්බනම් මෝඩකමටනේ නේද? එතකොට තේරුම් ගන්න ඔය පටවියවත් එළියේ හටගත්ත නෙමෙයි හිතේ හිතෙන් කිව්වා එහෙම තියනවා කියලා ඒ ක්ෂණේදී ඒක උනේත් කාය ආයතනය අපි ඇත්ත ඇති හැටි දැක්කේ නැහැ පිරිසිඳ දැක්කේ නැහැ එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඇත්ත දකින්න නම් ආයතන පිරිසිඳ දකින්න මේ ආයතන වලට කරන්න පුළුවන් මොකද්ද කියලා වෙන වෙනම හොයලා බලන්න තර ආයතන 6ට කරන්න පුළුවන් ක්‍රියා ටික තමයි දිට්ට සුත මුත විඤ්ඤාත කියන ඒ හතර. ඊට වඩා දෙයක් කරන්න බෑ. ඒ දිට්ට කියන එකේ රූප නැහැ. සුත කියන එකේ රූප නැහැ. මුත කියන එකේ රූප නැහැ. ඔක තේරුම් ගන්න. මුත කියන්නේ දැනෙනවා විතරයි. දැනීම ඒ රූප නැහැ. පටවියවත් නැහැ. පටවිය කියන්නේ රූපය. පටවිය ආපෝතේජෝ වායෝ කියන්නේ රූප.
පටවිය කියන්නේ රූපයක් තමයි.
ඔව්. එතකොට පටවිය තියනවා කියලා තියෙන්නේ හිතෙන්නේ. දැනීම කියන්නේ පටවිය නෙවෙයි. දැනීම ගැන කල්පනා කරලා තමයි ඔය පටවිය, ඔය රස්නේ, ඔය සීතල. දැන් එක්කෙනෙකුට සීතල තව කෙනෙකුට පොඩ්ඩක් රස්නේ වෙන්නත් පුළුවන් නේද?
ඔව් ඔය කහරි. ඒ ලෙවල් එකට ආපු ගාම අපි දැන් මනායතනෙන් තමයි ඔක්
කරන්නේ.
දැන් හඳුනාගෙන දැනීමක් ඇතිවෙන කියන්නේ මේ වතුර රස්නේ මේ වතුර සීතලයි.
දැන් තේරෙනව නේද ඒකත් පටවි ආපෝ තේජෝ ආයෝ කියන ටිකත් හිතෙන් හදලා එළියෙන් තියලා කියලා.
ඔ අපි කතා කරනකොට එහෙම තමයි.
ඒක තමයි ඇත්ත. එහෙම
තමයි.
ඈ ඒ අපි ලෝකෙටයි තියෙත් බොරු වෙනවා මේක ඇත්ත ඇති හැටි දකිනකොට. එතකොට එළියේ තියෙන දෙයක් මේ ආයතන වලින් දැනගන්න බෑ කියන නුවණ ඇති කරගන්න. අපේ පරණ පුරුද්දට තමයි ඔය එළිය තියෙන දේ දැනගත්තා කියලා විශ්වාස කරන්නේ. ලෝකෙට අයිති පුරුද්ද. අපි විදර්ශනා කරනවා කියන්නේ ඇත්ත ඇති හැටි හිතට පෙන්වලා දෙනවා. එතකොට මේ ආයතන එකකින්වත් බෑ අපිට එළිය තියෙන ඇහැ කියන එකයි රූපේ කියන එක.
පැහැදිලි රවි. ඇත්තටම ඔය බාහිර අභ්‍යන්තර කියලා අපි හදාගෙන තියෙන්නේ මේ රිලටිව් සාපේක්ෂව. ඒ කියන්නේ අපේ ඇඟ ඇතුලේ නම් අපි කියනවා මේක අභ්‍යන්තරයි, මේ ශරීරය නම් ඇහැ අභ්‍යන්තරයි, මේ ශරීරයෙන් පිට නම් අපි කියනවා බාහිරයි කියලා. හැබැයි ඇත්තම ඔය ඉගෙනීම, ඔය දැනීම අපේ සද්දයක් ඇහුනොත් ඇඟ ඇතුලෙත් ඔය විදියටම අපිට තේරෙනවා. ඒ කියන්නේ අපි භාවනා කරනකොට අර නිශ්ශබ්දව ඉන්න හින්දා බඩ ඇතුලේ තියෙන ශබ්දත් ඇහෙනවානේ. එතකොට දැන් අපි නිකම්ම හිතෙන් කියන ආ ඕක නම් කින් අභ්‍යන්තර සද්දය ආවේ ඇතුලෙන්නේ. හැබැයි ඒ විදියට හිතන්නේ නැතුව හිතන්න මේ ඒ අපි අර වචනේ පාවිච්චි කරලා තියන්නේ ඇඟෙන් පිට නම් බාහිරයි, ඇඟෙන් ඇතුලේ නම් මේක අභ්‍යන්තරයි, ඇඟේ නම් අභ්‍යන්තරයි. හැබැයි එහෙම බලන්නේ නැතුව ඔය ඔක්කොම එක විදියෙන්ම හිතෙන් මවාගත්ත දෙයක් කියලා කියන්නේ.
ඔව් ඒක පැහැදිලිද? හිතෙන් මවපු එකක් ඔය දැනගත්තේ කියන එක.
ඔව් ඒකයි මම කියන්නේ. මේක මේ ශාරීරිය ඇතුලේ තියුණත් ශාරීරිය එළියේ තියුණත් හිතෙන් හදාගත්ත
දෙයක්. ඔව් අපි ශරීරය ඇතුලේ කිව්වෙත් හිතෙන් හදලා එළියෙන් තියලා, එළියෙන් ආව කිව්වෙත් හිතෙන් හදලා එළියෙන් තියලා. එතකොට මේ හිතෙන් හදපු එකක් හිතෙන් දැනගත්තා කියන තැන සිහියනවන නැති නිසා නේද අපි එළියෙන් ওই සද්දේ පැනෙව්වේ තියනවා කියලා හිතුවේ.
ඔව් දැන් බඩෙන් හදු මේ අමාශයෙන් හදු ඇහුව සද්දයක් නම් අපි හිතන්නේවත් නැහැ ඕක නිකුත්ුනේ එළියෙන් කියලා. මොකද අපි දන්නවා මේක මේ සද්දය ආවේ මේ ආමාශය ඇතුලෙන් කියලා භාවනා. දැන් සාමාන්‍යයෙන් ওই සද්ද ඇහෙන්නේ නැහැ. හැබැයි මේ හරි ක්වයට් විදියට හිතියාම ඉතින් ඒ මම කියන්න හදන්නේ ඒ දෙකම එකයි කියලා.
ඒ දෙකම වැරදි.
බොරුව. දෙකම අපි මේ වැරදි විදියට හිතලා තියෙන්නේ. මොකද ඒක වුණත් හිතෙන් හැදුවේ. එතන හිතුවේ අපි සාමාන්‍යයෙන් ඔක මේ අභ්‍යන්තරය අනිත් එක බාහිරයි කියලා. හැබැයි දෙකම ඒ වචන සාපේක්ෂව පාවිච්චි කර හින්දා දෙකම හිතෙන් හදපු දේවල්. ඒකයි මම කියන්න
හදන්නේ. ඔව් ඔව් ඒක වචන සාපේක්ෂව පාවිච්චි කරපු හින්දා නෙමෙයි. අභ්‍යන්තර දැන් බඩෙන් ආවා කියලා දැනගත්තත් අපි හිතෙන් හදලා එළියෙන් කියලා. එළිය සද්දයක් කියලා හිතුවත් හිතෙන් හදලා එළියෙන් කියලා.
ඒ එළියෙන් තියලා කියලා කියන්නේ මොකද රවි? මම හිතෙන් හදලා එළියෙන් තිබ්බ කියලා කියන්නේ මොකද? මොකද මම හිතුනේ දිගින් හදපු සද්දයක්, නිකුත් වුණ සද්දයක් කියලා.
ආ ඒක සෝරි, ඒ වචන මට පොඩ්ඩක් වැරදුනා. ඒ ඇතුලෙන් ආපු සද්ද අපි හිතෙන් හදලා නේද බඩ ඇතුලෙන් තිබ්බේ?
ඔව් ඔව් හරි හරි ඒක හරි. ඔව්
එතකොට ඒකත් හිතෙන් හදපු දෙයක්නේ. බඩේ තියෙන්න බෑනේ.
ඔව් ඒක තමයි මම කියන්නේ. දෙකම ඇත්තටම ඔය බාහිර අභ්‍යන්තර වචන පාවිච්චි කරන්නේ නැතුව දෙකම අපි හිතෙන් හදපු දේවල්. ඉතින් වෙනස් වීමක් තියෙන්න බෑ.
ඔව්. එතකොට ඒ වෙලාවේ අපේ මෝඩකම අවිද්‍යාව හින්දා නේද ඕක බඩ ඇතුලේ තියෙනවා කිව්වේ. ඒ සද්දේ. නැත්තම් ඒ වෙලාවේ අපේ මෝඩකම හින්දා නේද ඕක එළියේ තියෙනවා කිව්වේ. බාහිරෙන් ආවන මේ
ආයතකම හිතෙන් හදපු ඒවා අර අපිට ශබ්දය ඇසෙන විට ඇසීමට අමතරව යම් ඩිරෙක්ෂන් එකකුත් දැනෙන හින්දා ඇතිවන ශබ්දය ඇතිවන ඒක වෙන්නේ මනසින් හින්දා අපි තමයි එහෙම අපි කියන්නේ. ඔක එළියෙන් හරි බඩෙන් ඇතුන කියලා. මොකද ඔය අපේ මනසින් ඔය ඇසීමට තව දැනුමක් දානවා. මේක දුර තියුණ දෙයක්, මේක ළඟ තියුණ දෙයක්, මේක බඩ ඇතුලේ තියුණ දෙයක් කියලා ඔක්කොම කරන්නේ නුවණින්.
අන්න හරි. ඒක හිතෙන් හදලා තමයි ඔය අපි දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ ඇසීම කියන සිද්ධියට ඒවා ඇති නැහැ. එතකොට තේරෙනවද දැන් සුත සුතේ සුත නැත්තම් ඇසීම ඇසීම විතරක් වුණා නම් අරව එකක්වත් නැහැ නේද? ඇහුණා විතරයි. අපිට සද්දේ තිබුණ තැනක් ගැන කතා කරන්න බෑ. ඒ හින්දා තමයි කියන්නේ ඇසීමට සද්දේ අයිති නැහැ කියලා. සද්දේ කියනකොටම අපි දානවා මේ ශරීර ඇතුලෙන් දාවි නැත්නම් එළියෙන් දාවි තියෙන තැනක් කියනවනේ, ඩිරෙක්ෂන් එකක් කියනවනේ. දැන් ඇහුණා කියන එකේ ඒව මොකවත් නැහැ. තේරෙනවද? ඒ හින්දා තමයි කිව්වේ සද්දේ නැතුව අහන්න පුළුවන් කියලා. දැන් රූප නැතුව දකින්න පුළුවන්. ඔයගෙම තමයි දැන්
මම මෙහෙම කතාවක් කියවුව පොතක අර ZEN මේක නිකන් කතාවක් විතරයි. ZEN මාස්ටර් කෙනෙකුයි ස්ටුඩන්ට් කෙනෙකුයි උකුණක් ළඟ භාවනා කර කර ඉන්නකොට සබ්ජෙක්ට් මේ ඉතින් ඇවිදිනකොට මම හිතන්නේ එතකොට ඒ මාස්ටර් නිකන් කිව්වා ප්ලග් කියලා. හරි, අර ස්ටුඩන්ට් කිව්වා අන්න ගෙම්බෙක් වතුරට පැන්න කියලා. දැන් මාස්ටර් ඕකේ ඒ සද්ද ඇහිලා අර ප්ලග් කියන සද්ද විතරක් කිව්වේ. ඕක දෙහිම නම් කියන්නේ දැනීමෙන් දැනීම විතරයි තියෙන, සෝරි, ඇසීමෙන් ඇසීම විතරයි තියෙන ඕනි කියලා. ඕකද ඔය උදාහරණයක්? ස්ටුඩන්ට් ඔය සද්ද අහලා කියන අන්න ගෙම්බෙක් වතුරට පැන්නා. මේ ටීචර් කියනවා ප්ලග් එච්චරමයි. වෙන මොනවත් එයා කියන්නේ නැහැ. ඒක තමයි යාගේ ඉගෙනීම ස්ටුඩන්ට්. ඕකද අපි ඕකද උදාහරණයක් ඇසීමෙන් ඇසීම විතරයි කියලා.
ඔව්, එතෙන්දී එකක් තමයි අපි සද්දෙට ගෙම්බෙක් හදපු එක මුලාවක්.
ඔව්, ඒක අර ස්ටුඩන්ට් නේ කිව්වේ එහෙම.
ඔව්, දෙවෙනි එක තමයි සද්දේ එළියේ තියනවා කියලා හිතපු එක තව මුලාවක්.
දැන් ටීචර් කිව්වේ එක දෙයයි ක්ලොක් එච්චරමයි. ඒක තමයි යාගේ ටීචින්. ඒ ZEN පොත්වල එහෙම තමයි උගන්වන්නේ. චූට්ටක් දාලා තියෙන්නේ. එහෙම ක්ලොක් කියන එක විතරයි ඒ ටීචර් ඒක තමයි ඒ ටීචර්ගේ ඉගැන්වීම.
ඔව්. ඒකෙන් හිතා ගන්න ඕන. ඔව්, ඒක තමයි.
එතනින් අපිට ඕක හොඳ උදාහරණයක්ද? What we are supposed to do ඇසීමට ඇසීම විතරයි.
ඊට වැඩි දෙයක් කියන්න බෑ ඇත්තටම. මොකවා හරි එක්ස්ප්ලেইন කරන්න ගත්තොත් ආයෙත් අපිට ලෝකෙට අහු වෙනවා. සද්දෙට සද්දේ එහා එක්ස්ප්ලেইন කරන්න බෑ මට හිතෙන හැටියට.
Thank you. මං ඒක තමයි මට තේරුම් ගන්න මට දැන් තේරෙනවා හොඳටම. අපි කතා කරලා කියන්න ගියාම හිර වෙනවා. අවු
වෙනවා. ඔක කියන්න වෙන්නේ ලෝකෙ තියෙන උදාහරණත් එක්ක. ලෝකේ අපේ එක්ස්පීරියන්ස් එක්කලා ඒ ලෝකෙට තියෙන අයිති දේවල් වලින් තමයි එක්ස්ප්ලেইন කරන සද්දයක් ගන්න. අපේ දැනුමත් එක්කලා. දැනුම ඔක්කොම කියන්නේ ලෝකෙට අයිති දැනුමක්නේ තියෙන අපිට. ඉගෙනගත්ත දේවල්.
මේ රවි මහත්තයා වන් හිතන්නේ දැන් අපි මට මේ කතා කරන්න හිතුනේ අර මේ රදික මහත්මිය ඉස්සරලා කිව්වා මේ දැන් ඔය සප්පත් මහත්තයත් කියන එකේම මේ එකට සම්බන්ධ වෙනවා. දැන් අර කිව්වා අජ්ජත් බහිජ්ජ කියනකොට අජ්ජත් කියන්නේ අපේ ශරීරය, බහිජ්ජ කියන්නේ අපේ ශරීරයෙන් පිට කියලා අපේ හැඟීමක් තිබුණා මේක වැරදි කියලා. ඒක වැරදි නෙමෙයි, ඒක තමයි අර මේ අර මෝද ගැඹුරට ගැඹුරට යනවා වගේ මූලිකම අවස්ථාව උතන ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ගැඹුරට ගැඹුරට යනකොට ඔක ටික අර සාපේක්ෂ බව ටික අඩු වෙනවා. දැන් අර මේ ওই ගෙම්බගේ කතාවත් ගෙම්බගේ අර සද්දේ අර ක්ලොක් කියන සද්දේ අහලා අතන්දර හදාගෙන ගෙම්බා පැන්නා කියලා යන්නත් පුළුවන්. ඒක ටිකක් ඈතට ගිහිල්ලා අර උඟා රළු අවස්ථාව. දැන් මං හිතන්නේ මේ රවි මහත්තයා කියන්න හදන්නේ අර ක්ලොක් කියන එකමත් හිතෙන් හදලා එළියෙන් තිබ්බ එක තැනට යනකොට තමයි ඔක සියුම් වෙන්නේ. මං කියන එක හරි නේද රවි මහත්තයා? තිරුවන් සරණයි.
ඔව්, ඕක දකින්න අපි පටන් ගන්නකොට ඉතින් අපිට පිළිගන්න වෙනවා අපිට අජත්තක් තියෙන ශරීරිකුත් තියෙනවා එළිය දෙවිලුත් තියෙනවා. දැන් ඒක ටිකෙන් ටික ඇත්ත දකිනකොට පේනවා මේවා ඔක්කොම මේ හිතෙන් හදලා එළියෙන් තියපු ඒවානේ. දැන් ඒකයි බුදුහන්දුරුව දැන් කායනුපස්සනාව කරන්න කියනවා, අජත්ත රූපෙටත් කරන්න, බහිද්ද රූපෙටත් කරන්න. ඇයි කරන්න කියන්නේ? ඒකෙන් ඇත්ත දකිනකොට ওই දෙකෙන්ම අයින් වෙනවා. ওই දෙකම මෝඩකමට පනෝපුවා කියලා පේනවා.
තෙන්දිනේස කියන අජත්ත බහිද්දාවා කියන දෙකම අපිට එකට බලන්නත් පුළුවන් කියලා. ඒතකොට ඒකත් එකක් කියලා නැති වෙනව නේද?
එතකොට අජත්ත බහිද්ද කියලා බෙදලා තියෙන්නෙත් අපි ඔය හිතෙන් හදලා එළියෙන් දීපු එක නේද? ඒක වෙන් කරන්න ඕන කමකුත් නැහැ. එතකොට අජත්ත බහිද්ද එකට බලන්න පුළුවන්.
ඒ අවස්ථාව වෙන්නේ අජත්ත බහිද්දාවා කියලා කියන්නේ.
ඔව්. ඕන රූපයකට ඕනම රූපයකට මේ අර හිතෙන් හදලා එළියෙන් තියලා
ටික ටික තේරෙනවා මම දැන්. සර් දැන් අපි දැන් රූපේ එකේ අතාරින් අතෑරලා අහුවෙන්නේ අන්තිමට හිතෙන් හදලා හිත කියන එක.
ඒක තමයි අද අර හාමුදුරුවත් ඔය දැන් මං අජ්‍යත්ත බහිද්ද ගැන අහනකොට කිව්වේ ඉතින් මේක දකිනකොට අජ්‍යත්ත බහිද්ද කියලා වෙන් කරන්න බෑ. ඉතින් අපි මෝඩකමට පණෝපු එකක් නේ ඔය අජ්‍යත්ත බහිද්ද කියලා දාගෙන ඉන්නේ. ඒත් මේ හරි දැක්ම එනකොට අජ්‍යත්ත බහිද්ද කතාවකුත් නෑ, රූපයක් ගැන කතාවකුත් නෑ. ඉතින් හිතෙන් හදලා එළියෙන් තියපු එකක්
හිතෙන් හදන එකක් කියලා එළියේ නැතුව.
ඔව් ඉතින් එළියෙන් තියනවා කියලා විශ්වාස කරනකන්නේ අජ්‍යත්ත බහිද්ද කියලා. දැන් එළිය කිව්වහම මං මේ ශරීරයේ තුලටත් එළිය කියලා කියන්නේ හිතට සාපේක්ෂව. ඔව්
අන්න හරි 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 හරි.
ඔව් එතකොට මේ හිතත් එක්ක බලනකොට ඒ බාහිර දෙයක් කියලා ගත්තහම ඕකනේ අපි ඒක ශරීරයේ කොටසක්ද නැත්නම් එළිය කොටසක්ද කියලා වෙන් කරන්නේ. හිතෙන් හදපු දෙයක් කිව්වහම එහෙම වෙන් කරන්න බෑනේ. එතන තමයි අජ්‍යත්ත බහිද්ද එකට බලනවා කියන්නේ.
දැන් අපි දැන් ඔය ආපු ගමන ඇත්තටම දැන් අපි දැන් එකක් හිතර දෙනවා මේ හිතෙන් දෙයක් කියලා. අනිත් රූප එක එක ඒවා අජ්‍යත්ත බහිද්ද එක එක ඒවා අතර අර එනවා. දැන් හිත තමයි දැන් තියෙන්නේ කියලා මට හිතෙන. දැන් ඔය ගමනේ අපිට අපි අරන් ගැවිලා තියෙන එක තැනකට කියලා සර් මං හරිද දන්නේ. හිත තමයි දැන් බලන්න ඕනේ කියලා. දැන් අපි අනිත් ටික ඉවර නැහැ. නමුත් හදා ගන්න ඕන අනිත් තැනක් කියලා හිත. ඒකත් තියෙන්නේ අන්තිමට නේද අපිට.
දැන් මෙහෙම හිතන්න ඔය උතෙන්ට එනකන් දැනුමක් ආවා.
හරි හරි හරි. ඔව් හරි.
දැනුම කියන්නේ දැක්ක නෙවෙයි.
දැක්ක නෙවෙයි. හරි හරි.
එතකොට අපි ඔතෙන්ට එනකන් දැන් කරන්න වැඩ ටිකක් තියෙනවා කියලා දන්නවනේ.
දන්නවා. අපි එතෙන්ට එන්න ඕන කියලා දන්නවා.
ඔව්. එතෙන්ට එනකන් සම්මාදිට්ඨිය ඇවිල්ලා. ඒ කියන්නේ රූපය ගැන දකින්න. ඔකට තමයි කායනුපස්සනාව කියන්නේ. දැන් ওই ටික හරියට කළොත් අපිට රූපයක් පිහිටන්නම බෑ නේද? අපි මෝඩ කමටමනේ මේ ලෝකයක් හදලා තියෙන්නේ කියලා නුවණක් එනව නේද? අපි ලෝකෙට අහුවෙන්නේ උතන සිහිනුවන නැති හින්දා. සිහිනුවන තියන කෙනා රාතන් වහන්සේට ওই ලෝකෙ හැදෙන්න බෑ නේද? එතකොට අන්න එතෙන්ට එන්න තමයි ඔය බාහියට කිව්වේ. එහෙනම් බාහිය මෙන්න මෙහෙම හික්මෙන්න. දැක්කොත් දැක්කා විතරයි. ඒ කියන්නේ අනිත් පැත්තට කියන්නේ ඉම්ප්ලයි වෙන්නේ එළිය රූප හදන්න එපා. දැකීමේ රූප නැහැ. ඇසීමේ රූප නැහැ. දැනීමේ රූප නැහැ. දැනගැනීමේ රූප නැහැ. අපේ අවිද්‍යාව මෝඩකම හින්දා අපි රූප හදලා. ඒවා විද්‍යාවෙන් හදපු සංස්කාර. එතකොට අපි දැකීම කියලා හික්මෙනවා කියන්නේ ඔය ටික හදන්න එපා කියන එක නේද?
හදනවා කියන්නේ සංකාර කරනවා. සංකාර. විද්‍යාවෙන්ද සංකාර වෙනවා. විද්‍යාවෙන්ද සංකාර වෙනවා. හදනවා කියලා කියන්නේ.
ඔව් එතකොට අපි හදපු ඒවා නේද ඔය අජ්‍යත්ත බහිද්ද කියලා අපි වෙන් කරගෙන ඉන්නේ. ඇහැ අජ්‍යත්තයි ඇහැට පේන රූප බහිද්දයි. බලනකොට ඔය දෙකම හිතෙන් හදපු ඒවානේ. රූප කරලා තියෙන්නේ අපේ මෝඩකමට.
අපිට දැනෙන දැනීමේ ඇහැ කියලා එකක් නැහැ. ඒක දැනුමක්. ඇහැ කියන්නේ. ඒක දැනුමක් ලබාගත් එක. අත්දැකීමේ මූලික දේ ඒක නැහැ. මූලික අපිට දැනෙන දේ.
ඔව් මූලික අවස්ථාව පේනවා කියන එකනේ. පේනවා කියන එකේ ඇහැකුත් නැහැ, එළිය රූපෙකුත් නැහැ. ඒ ටික අපි හිතලා හදාගත්තු ඒවා. රාධිකාට දැන් ඒක පැහැදිලි ඇති නේද?
පැහැදිලි රවි. මොකද අර මං කිව්වේ අර ජෙන් කතාවක්. ඒකෙන් මට උදාහරණයක් හැටියට ඒකෙන් මේ තේරෙන්න ලේසි. මට මොනවාද මේ හරියටම මේ බුදුරජාණන් වහන්සේ බාහිය ස්වාමින් වහන්සේට ඇසීම දිනකොට ඇසීම විතරක් පෙනීම දිනකොට පෙනීම විතරක් කියලා කිව්වදේ ඒ එක්සැම්පල් එකෙන් හොඳට තේරෙනවා. ඉතින් දැන් මට තේරෙනවා අර මුළු එකම මේ මොකද්ද අපි කරන්න හදන්නේ කියලා. අපිට කළ යුතු මොකද්ද කියලා.
හොඳයි ඒක ඒක තේරුම් ගත්තා නම් හරි ඕක තේරුම් ගන්න තමයි අපි මේ ධර්මය සාකච්ඡා කරන්නේ. එතකොට තමන්ට මාර්ගය පැහැදිලි වෙනවා. දැන් කොහොමද භාවනාව කරන්න ඕන මෙනෙහි කරන්න ඕන කොහොමද කියලා එතකොට හිතා ගන්න පුළුවන්. කොහොම කළොත් මේ අවබෝධය එයිද? අපේ මුලාව රැවටීම නැති වෙයිද? ඕකට තමයි කියන්නේ සම්මා දිට්ඨිය කියලා. එතකොට එක එක්කෙනා කියන කියන පළියට එක එක භාවනාව කරන්න ඕනේ නැහැ. Tamanta අවබෝධයක් තියෙනවා. මේ විදිහට බැලුවොත් මට මේ මෙතෙන්ට එන්න පුළුවන් වෙයි.
රවි මේ අපි විදර්ශනාවලට යනවා එක පාටම සමාධිය ඥාන මේ නීවරණ යටපත් නොකර කරන්නේ නැතුව ඒ එහෙම යන්නේ නැතුව ටිකක් සමත විදියට භාවනා කළා යම් මේ පළවෙනි ඥානියවත් වෙනකන් ඒ කියන්නේ උෂ්ම නොදැන එන තත්ත්වය මම දන්නේ පළවෙනි ඥානියද මොකද්ද කියලා උෂ්ම නොදැන වෙන තත්ත්වයටවත් ඇවිල්ලා ඊට පස්සේ මේ මොකද විදර්ශනා පටන් ගත්ත ගමන්ම එක විදියකින් මේ විතක්ක ਵਿਚාරද අපි මෙනෙහි කර ගාමම අපි මේ සිතනවානේ thinking pattern ගන්නවානේ knowing කරත් එහෙම කරොත් ওই නීවරණ යටපත් යම්තාක් දුරට යටපත් වෙලා හින්ද තේරුම් ගන්න වඩා අපිට ලේසි වෙයි කියලා මට හිතෙනවා. එහෙමද අපි කරන්න ඕනේ ඉස්සෙල්ලා දැන් අපි ඊට වඩා ඉහළ ඒකාග්‍රතාවයක් ලැබුණොත් මේ පොතේ තියෙන විදියට විතක්ක ਵਿਚාර විමසන්න පුළුවන්ද නැත්නම් එහෙම ගිහින් එතනින් අයින් වෙලාද මේ විපස්සනා කරන්න ඕනේ කොහොමද අපි පටන් ගන්න ඕනේ මේ නෑ පටන් ගන්න නෙවෙයි කොහොමද අපි භාවනා කරන්න ඕනේ නීවරණ අඩුම තත්වයකට ඇවිල්ලා කොහොමද අපි මොන තත්වයකින්ද අපි වඩාම ප්‍රතිඵල ලබන්න නීවරණ යටපත් කරන්න ඕනේ මම මහන විද්‍ය හරි නෑ වෙන්න පුළුවන්
නෑ නෑ මට තේරෙනවා ඒක මෙහෙමයි දැන් දැනට භාවනාවක් කරගෙන යනවා නම් අපි හිතමු ආනාපාන සතිය ඇස් පියාගෙන අපි කරනවා එතකොට හුස්ම නැති වෙන ගානට ඇවිල්ලා ඔකෙත් ඉතින් සෑහෙන වෙලාවක් ඉන්න පුළුවන් නම් ඒක අපි කරන වෙලාවක් තියනවානේ ස්පීයාගෙන අපි හිතමු පැය භාගයක් හරි 1 hour හරි මේ තමන් කරන්න පුරුදු වෙන වෙලාවක් තියනවානේ ඒ වෙලාව ඒක කරන්න ඒක ඉවර වෙලා ඒකෙන් එළියට එන්න ඇස්සරලා වුණත් කමන්නේ ඊළඟට ඔය දැන් ඇහෙන දේවල් ගැන හිතන්න ඇහෙන ඒවට අපි රූප හදන්නේ හිතෙන්නේ මෙච්චර කල් ඔය රූප එළියෙන් තියනවා කියලා නේද මෝඩකමට විශ්වාස කළේ. එහෙම පෙන්නලා දෙන්න. හොඳට සද්ද අහගෙන ඉන්න ගමන්. ඒ අතරේ ඇහෙන් දකින්නේ වටත් අර වගේ ඉතින් මතක් කරලා දෙන්න පුළුවන්. ඔය එළියේ තියෙන දේද දැනගත්තේ නැත්නම් ඇහැ උපද්දපු දේ ගැන කල්පනා කරලා දැනගත්තු දේද? ඒතර පේනවනේ හිතෙන් හදපද?
ඔව් මං හිතන්නේ එහෙම කරාම හිත විසිරෙන්නේ නැහැ කියලා.
ඔව්. ඒතකොට හොඳට කරන්න පුළුවන්. හැබැයි තින් ඒක අර එහෙම භාවනා කරන්න පුරුදු වෙලා ඉන්නවනම් එහෙම කරන්න. දැන් සමාධිය නැත්තම් ඉතින් වෙනම සමාධිය හදන්න එෆර්ට් එකක් දාන්න වෙනවනේ ඒකට.
රිට්‍රීට් එකට ගියාම අර ගොඩ වෙලාව තියෙන හින්දා එහෙම කරන්න පහසු කියලා මට තේරෙනවා. gedara ඉතින් ඔය
gedara අමාරුයිනේ ඒක තමයි.
දුර කරන හින්දා පැයක් විතරයි වැඩි වෙලාවක් මේ භාවනා කරන්න වෙලාව තුනක් වැඩි වුණොත් පැය එකමාරක් ඒ හින්දා ටිකක් අමාරුයි. හැබැයි රිට්‍රීට් පරිසරයක දැන් මේ දීක කාලයක් තියෙන හින්දා ඔක්කොම පරිසරය ඔක්කොම හොඳට තියෙන හින්දා අනිත් විදියට කරන එක වඩා ප්‍රතිඵල ලැබෙනවා කියලා මට අත්දැකීමෙන් කියන්න පුළුවන්.
ඔව් ඔව් රිට්‍රීට් එකකදී එහෙම කරන්න. ඉතින් අපි ගොඩක් කතා කරන්නේ මේ gedara iddi කරන හැටිනේ.
ඔව් ඔව්
හරි හරි. gederaiddi දැන් අර විදිහට හිටියේ නෑ කියලා ප්‍රශ්නයක් නෑ. මේක බලන්න පුළුවන් එලවට බලන්න. පොඩි විනාඩියක් දෙකක් වෙන වැඩක් කරන අතරේ පොඩ්ඩක් නැවතිලා බලන්න මේ මේ ඇහෙන සද්ද ගැන බලන්න, පේන දේවල් ගැන, ඔය දැනෙන කයට දැනෙන ඒවා ගැන බලන්න. බලලා ඔය ඇත්ත මතක් කරන්. ඔය එළියේ තියෙනවා කිව්වට මේ මොනවෙන් හරි හැදිච්ච රූප කියලා කිව්වට හිතෙන් හදපු එක නෙවෙයි දැනගෙන තියෙන්නේ. ඒක රූප වෙන්න බෑනේ, මොනවෙන් හරි හැදුන දේවල් වෙන්න බෑනේ නේද, හිතෙන් හදපු දේ. අනේ ඇත්ත මතක් කරලා දෙන්න. ඒක ඕන වෙලාවක පුළුවන්. එතකොට ඒක පෙන්නන වෙලාව වැඩි කරන්නයි ඕන. ඕනම වෙලාවක මේ වෙලාවේ දැනගන්නේ මොනවද කියලා හොඳට බලන්න. ඔය දැනගත්තේ හිතෙන් හදලාද නැත්නම් ඇත්තටම එළියේ තියෙන දෙයක්ද දැනගත්තේ? එතකොට හැම එකම පෙයි හිතෙන් හදපු දෙය තමයි දැනගෙන තියෙන්නේ කියලා.
ඔය වචනේ පාවිච්චි කරගමම ඔක ශක්තිය බව මම දන්නවා. දැනගෙන දැනගෙන කියලා වචනේ පාවිච්චි කරන්න බෑ හිතෙන් හැදුවේ නැත්තම්.
ඔව්. එතකොට ඒක ඒක පෙන්නලා දෙන එක තමයි විදර්ශනය වෙන්නේ. ඒක ටිකක් දවස් කරලා බලන්නකො.
ඒක මම කරගෙන හිටියේ රවි. හැබැයි මම කරගෙන හිටියේ නාම රූප හැදෙන විදිය එකතු කරගෙන.
ඔව්. ඒ වචන නැතුව ඕක නිකන් කරන්නකො.
දැන් දැන් මම කියන්නේ දැන් මම ඒ විදියට පටන් ගන්න යන ඉස්සර මම හැම වෙලේම ওই තුන එකතු වෙලා මේක හැදිච්ච එකක් අන්න එහෙම තමයි මම මෙනෙහි කරන්නේ. ඒ මේ දැන් මේක මේක උනේ මේ මේ ආයතනේ මේක උනේ මේ ආයතනේ දැන් මෙතනින් මෙත දැන් හුඟක්ම ඔය මෙනෙහි කරනකොට ඔක්කොම ඉන්නේ මන ආයතනේනේ. සමත විපස්සනා දෙකම කර කර මාරුවෙන් කරනකොට ඕක ටිකක් පේනවා. මොකද අර සමත භාවනාවක් කෙරෙද්දී ශබ්දයක් එහෙනවා. එතකොට මට එක් පාට ඕක විමසන්න පුළුවන්.
අන්න එහෙම කරන්න. සමතේ කරද්දිත් සද්දයක් ඇහුණත් ඔය විදියට පෙන්වන්න.
ඔය එතකොට මට අර මේක දැන් කණින් මනායතනෙට පැන්නා කියලා පැන්නනේ නිකන් මාරුණා කියලා මට වෙනසක් පේනවා. දැන් දිගටම මෙනෙහි කර කර හිටියාම ඉතින් ඕක දිගටම ඩෙෆිනිට්ලි මනායතනෙ ඇතුළවන දෙයක් වෙනවනේ.
ඒ පුළුවන් විදිහට කරගෙන යන්නකො. එතකොට තව ටිකක් කරනකොට තව අවබෝධය වැඩි වෙනවා.
නැත්තම් වෙන දෙයක් කරනකොටත් ඕක කරන්න පුළුවන් රවි කිව්ව විදියට ඉතින්.
ඔව්.
ගෙදර වැඩ කරන වෙලාවෙත්
ඕක
තනින් තනට පණිනවනේ.
ඔව්. ඒක එක වෙලාවේ try කරන්න ඒක හිතලා බලන්න. කොහොමද උනේ? මොනවා හරි දෙයක් දැනගත්තු ගමන් පොඩ්ඩක් මතක් කරන්න මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ. එතකොට පෙයි හිතෙන් හදපු එකනේ හිත දැනගත්තේ කියලා.
දෙවන සරණයි රවි. එහෙනම් අද මට යන්න තියන වෙන
හොඳයි හොඳයි අපේ හොඳයි. ඒ වගේ ප්‍රශ්න ටික අනිත් අයටත් ගොඩක් උදව් වුණා. වටත් බොහොම පිං. දෙවන සරණයි.
දෙවන සරණයි.
න අපි අවසන් කරමු නේද? තෙරුවන් සරණයි හැම දෙනාට.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
අවසන්.